හොඳයි පින්නතුනි, සාදුනාදයක් පවත්වන්න. 2022 වසරේ 8 මාසේ 11 නිකිණිපුර පසළොස්වක පොහෝ දවසේ භාවනා වැඩසටහන. අද පොහෝ දවසේ වැදගත්කම සිහිපත් කරොත් ප්‍රධාන වශයෙන් සිහිගන්වන්නට පුළුවන්කම තියෙනවා ආනන්ද හිමියන්ගේ අරිහත් භාවය. ඒ වගේම අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවාවිල මහා චෛත්‍ය සෑදීම. ඒ වගේම පෙරවස් මග ඇරුණු භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීමේ පොහෝ දිනය හැටියට අද දවස සිහිපත් කරනවා. අපි හැම දෙනාත් ඒ කරුණු සිහිපත් කරගෙන නිකිණිපුර පසළොස්වක පොහෝ දවසේ පෙහෙවි වාසය කරමු. මේ කාලය උදෑසන කාලයේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ප්‍රතිපත්ති පූජාවත් ඒ වගේම දානමාන ආදී සිදු කරමින් ඒ ආකාරයෙන් පුණ්‍ය පෙළහරවල් පවත්වමින් අපි හැම දෙනාම මේ දවස වඩාත් පුණ්‍යකාමී ජීවිත ගත කරගීමට අදිෂ්ඨාන කරගමු. මුලින්ම අපි හැම දෙනාම සිත සංසුන් කරගෙන තැම්පත් කරගෙන අපේ සිත දිහා අපි බලාගෙන ඉඳිමු. හොඳයි සාදු. බුදුරජාණන් වහන්සේ අපිට දකින්න යමක් ඉගැන්නුවා. කුමක්ද ඒ? නිවන් දකින්න. නිවන් දකින්න පුළුවන් මොන ආත්මයක් ලැබුවොත්ද? මනුෂ්‍යාත්මයක් ලැබුවොත්. ඒක අපි ලබලද ඉන්නේ? ලබලා තියෙන්නේ. නිවන් දකින්න පුළුවන් සද්ධර්මය ලැබුණොත්. ඒක අපි ලබලද ඉන්නේ? නිවන් දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ උප්පත්ති භාවය, බුද්ධෝත්පාද කාලය තිබුණොත්. ඒක අපි ලබලද තියෙන්නේ? ලබලා තියෙන්නේ. නිවන කියලා කියන්නේ ජීවිතේට තියෙන විසඳුමක්. දැවෙන මිනිස්සෙකුට තියෙන විසඳුමක් තමයි නිවීම කියලා කියන්නේ. නිවෙන්න හැමෝම කැමති. කො බලන්න නිවෙන්න අකමැති කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න බලන්න. නිවන් දකින්න කැමති නේද? හැමෝම කැමති. හැබැයි ඉතින් නිවන පිළිබඳව තියෙන සංකල්ප නිසා විවිධ මත තියෙනවා. මොනවද නිවන ගැන තියෙන සංකල්ප? ඒව ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, ජනප්‍රවාද වෙන්නත් පුළුවන්, කමක් නැහැ. ඒක අපි කියමු. පස්සේ අපි ඒක සංශෝධනය කරගමු. නිවන් දැක්කොත් මොකද වෙන්නේ? ගොඩාක් දෙනෙක් කියන වචනේ තමයි මේ මේක ඇත්ත බොරුව නෙමෙයි මේ කියන්නේ. සංකල්පයක් වශයෙන් තියෙන දේ අපි කතා කරන්නේ. නිවන් දැක්කොත් පළවෙනි එක තමයි උපදින්නේ නැහැ, ලැබෙන ආත්මේ උපදින්නේ නැහැ. හැබැයි කවුරුත් කිව්වේ නැහැ මැරෙන්නේ නැහැ කියලා. කොයි බාරි කියන ඇහෙනවද නිවන් දැක්කොත් මැරෙන්නේ නැහැ කියලා? ඈ කොහේවත් අපි ඇහුවේ නැහැ නිවන් දැක්කොත් මැරෙන්නේ නැහැ කියලා. අපි කතා කරේ නිවන් දැක්කොත් උපදින්නේ නැහැ කියලා. නමුත් ධම්මපදයේ තියෙනවනේ අප්පමත්තා නමී යන්ති. එහෙම තියෙනව නේද? ඒකේ අදහස මොකද්ද? අප්‍රමාදී තැනැත්තා කියන්නේ නිවනට පැමිණිච්ච කෙනාට. නිවනට ආවේ නැති අය ප්‍රමාද අය. නිවනට පැමිණිච්ච කෙනා මොකද්ද වෙන්නේ යාට? මැරෙන්නේ මැරෙන්නේ නැහැ. අපමත්තා නමී යන්ති, මැරෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් කියන්න තියෙන්නේ පළවෙනි කාරණේ හැටියට නිවන් දැක්කොත් මළාට පස්සේ උපදින්නේ නැහැ කියලා නෙමෙයි කියන්න තියෙන්නේ. තේරුණා නේද? මැරෙන්නේ නැහැ කියලා. නිවන් දැක්කොත් මැරෙන්නේ නැහැ යා. ජරා මරණ වලට පත් වෙන්නේ නැහැ යා. ලොකු හිතන්න කාරණයක් තියෙනව නේද? සමහර කෙනෙකුට කුතුහලය දනවනවා, විමතිය ඇති වෙනවා, පුදුමයක් කාරණයක් ඒක. හැබැයි බණ පොතේ තියෙන එකක්. මං හදලා කියපු එක නෙමෙයි. ධම්මපදයේ තියෙන ගාථාවක් ඒක. බොහෝ පින්නතුන් දන්න ගාථාවක්. ඒ නිසා පින්නතුනේ අපි කියන්න ඕන නිවන් දැක්කොත් මැරෙන්නේ නැහැ. කවුරු හරි ඇහුවොත් නිවන් දැක්කොත් මොකද වෙන්නේ කියලා? නිවන් දැක්කොත් මැරෙන්නේ නැහැ. මේක බෙදා ගන්න නම් උපාදානස්කන්ධයයි පංචස්කන්ධයයි වෙන් වෙන්න ඕන. දැන් මේ කතා කරන්නේ පංචස්කන්ධයක් ගැන නෙවේ. අපි වෙනතු බොඩා දෙනෙක් දන්නේ මැරෙනවා උපදිනවා ජීවත් වෙනවා කියලා හිතන්නේ පංචස්කන්ධයක් ගැනනේ නේද? ඔව්. පංචස්කන්ධයකට මේක ආදේශ කළොත් ගැලපෙනවද?
ගැළපෙන්නේ නැනේ. අනේ රාතන් වහන්සේලා මේ පිරිනුවම් පාලා තිනවා, බුදුරජාණන් වහන්සේත් පිරිනුවම් පාලා තිනවා. එතකොට මේක ගැළපෙන්නේ නැහැ. හැබැයි මේක ආදේශ වෙන්නේ කොහටද? හිතට. හිතට මේක ආදේශ කරගත්තාම හරිද වැරදිද? එතකොට හරි. හිතේ තියෙනවා මරණයක් නේ. හිතේ තියෙනවා මරණයක්. ඒ නිසා අපමත්තා නමි යන්ති කියලා කියන්නේ අන්න හිතක් තිබුණා මෙරි මෙරි උපදින. ඒ හිතේ උපත මරණය නතර කළා. මරණයක් නැති කෙනෙක් ගේ උපතක් ගැන අහන්න උවමනාවක් නෑ, අවශ්‍ය නෑ. මරණයක් තිබුණොත් තමයි උපතක් ගැන අහන්න ඕනේ. ඒ කාරණේ පැහැදිලිද? හොඳට පැහැදිලිද? හොඳට පැහැදිලි කරගන්න ඕන නෝනි. හොඳට පැහැදිලි වෙන්න ඕන. නිවන සොයා යන පිරිසක්. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුදුහාමුදුරු ගත්ත මාර්ගය මම ගන්නවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ධර්මයේ යම් හැඩයක් ස්වરૂපයක් තියෙනවා නම් ඒ මඟ මම ගන්නවා. සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඒ බුද්ධ ධම්ම සංඝ වශයෙන් ඉන්න ඒ මහරහතන් වහන්සේලා ගත් මඟක් වේද, ඒ මඟ මමද ගන්නවා. එමනම් ධම්මානුධම්මපටිපත්ති පිරීමක් තමයි තෙරුවන් සරණ කියලා කියන්නේ. ධම්මානුධම්මපටිපත්තියක් තෙරුවන් සරණ කියන්නේ. අපි හොයන නිවන මොන වගේද? අපි දකින්න බලාපොරොත්තු වෙන නිවන මොන වගේද? ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහනෝතු සබ්බ දුක්ඛා පබුජ්ජතු නිරුජ්ජතු කියලා මතක් කරන්නේ මේ කාරණය. මේ පුණ්‍ය කර්මයෙන් ආශ්‍රවයන්ගේ නිශ්ශය වූ සියලු දුකින් අත මිදුණු ඒ නිවනට පත් වේවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව තමයි සිද්ධ කරන්නේ. දැන් හොඳට මතක් කරගන්න පිණුතුනි, නිවන තියෙන්නේ කොහේද? හැඩේ කුමක්ද? වර්ණේ කුමක්ද? බර කොච්චරද? කොතනද තියෙන්නේ? කොහොමද ලබා ගන්නෙ? කොහොමද එතෙන්ට ගමන් කරන්නේ? හරි, එකකට උත්තරයක් හම්බ වෙනව හැඩයක් නැහැ කියලා. අනිත් ඒවටත් දෙන්න බලන්න හැමෝම උත්තර. ප්‍රශ්න ගොඩක් ඇහුවනේ. අනිත් ඒවටත් උත්තර දෙන්න. ආ වර්ණයක් නැහැ. වර්ණයක් නැහැ. තියෙන තැන එතෙන්ද ගමන් කරන්නේ කොහොමද? කොහොමද ගමන් කරන්නේ? මෙන්න මේ කාරණේ හොඳට නුවණට වටහා ගන්න පිණිස අපි ප්‍රාර්ථනා කර කර ඉඳලා වැඩක් නැහැ. ඒකේ තියෙන ස්වરૂපය, ඒකේ තියෙන ස්වභාවය හරියටම දන්නේ නැත්තම්. අර දොර පොඩ්ඩක් වහන්න. සොයා ගන්න අපහසු වෙනවා. අපි එහි තියෙන සැබෑ ස්වභාවය හරියට තේරුම් ගත්තේ නැති වුණොත්. මනසට තේරෙන්න ඕන, නුවණට පමණක් නෙමෙයි. මේ කාරණා තමන්ගේ හිතට තේරෙන්න ඕන. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ගොඩාක් දේවල් නුවණ දන්නවා, වචන දන්නවා, හදවත තේරුම් අරන්නේ නැහැ නේද? හිත තේරුම් අරන්නේ නැහැ. ඒ නිසා අපි අහන්න ඕන මේ ධර්මය, මේ දහම හිත තේරුම් අරන් තියනවද? අන්න හිත තමයි තමන්ගේ ඉන්න දරුවා. ඒක පුත්ත මනුරක්කේ කියලා කියනවානේ බුදුහාමුදුරුවෝ. එක පුතෙක් ඉන්න ඒ මවක් රැකගන්නවා වගේ හිත රැකගන්න කියනවා. එතකොට දරුවා කවුද? හිත. හිත රැකගන්න ඕන. හිත රැකගන්නේ මේ ඔය පොඩි පොඩි දේවල් වලින් නෙමෙයි. නිවන් දකින්න ක්‍රමයට හිත හදන එකට තමයි හිත රැකගන්නවා කියලා කියන්නේ. තාවකාලිකව පොඩ්ඩක් තරහ යන එකක් රැකගෙන ඉඳලා ඒකත් හොඳයි. නමුත් ඒකට නෙමෙයි හිත රැකගන්නවා කියන්නේ නිවන් මගට හිත අවබෝධයෙන් පරිපූර්ණ කිරීම. හිත දන්නවද මේ ධර්මයේ අනිත්‍ය බව? හිත දන්නවද? කටින්නම් අපි කියනවා. හිත දන්නවද දුක බව? හිත දන්නවද දුක දුක හැටියට දකින්නවද? හිත අනාත්ම බව හිත දන්නවද? අනාත්ම බව දන්නවද හිත? අනාත්ම බව දන්නවා නම් හිතෙන් ආත්මයක් කියලා තමා ගන්න එකක් නැහනේ. ඕ ආත්මයක් කියලා නැගී හිටින එකක් නැහැ හිත. මේ මම වෙමි, මේ මගේ වෙමි, මේ මගේ වස්තුව දේපල වෙමි, මේ මගේ ශරීරය කියලා නැගී හිටින එකක් නැහැ හිත. අනාත්ම බව දන්නවනะ. බුදුදහම ආත්මවාදීද අනාත්මවාදීද? අනාත්මවාදී. අනාත්මයි කියන්නේ මොකක්ද? හැබැයි ගොඩාක් දෙනෙක් පිළිගත්තේ නැති දෙයක් මේකේ තුල තියෙනවා. බුදුදහම ඇත්තෙම ආත්මවාදීත් නොවේ, අනාත්මවාදීත් නොවේ. ඒක පිළිගන්න බැරි නම්, ඒක තේරුම් නැත්නම් අපි ඇත්තටම අනාත්මවාදීන් නෙවෙයි. දැන් බලන්න, ඒක හරිය ගැඹුරු කාරණයක්. හොඳට ඒක හිතර තේරුම් ගන්න. බුදුදහම ආත්මවාදීත් නෙමෙයි, අනාත්මවාදීත් නෙමෙයි. දැන් අනාත්මවාදී කිය කියා අපි ඒක තදින් අල්ලගත්තොත් ඒක ආත්මයක් හැටියට, එතකොට එතන අනාත්මවාදීද තියෙන්නේ කියන එක තේරුණාද? අනාත්මවාදී කියලා ඒක තදින් අල්ලගන්නවා අත්හරින් නැතුව, වාදයක් හැටියට, දෘෂ්ටියක් හැටියට, සංකල්පයක් හැටියට, මතවාදයක් හැටියට, වචනයක් හැටියට. මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? අනාත්මවාදීත්වය. දැන් අපි සැබෑ කොට අනාත්මවාදීද? නෑනේ. අපි දන්නේම නැතුව අනාත්මවාදී කියන වචනේ විතරයි තියෙන්නේ, ක්‍රියාවේ ඔක්කොගෙම තියෙන මොනවද? ආත්මවාදී බව. ක්‍රියාවේ හැම තැනම තියෙනවා ආත්මවාදී බව. අන්න ඒ නිසා තමයි පැහැදිලි කර දෙන්නේ බුදුදහම ආත්මවාදීත් නෙමෙයි, අනාත්මවාදීත් නෙමෙයි. ඒක තේරුණාද වැටහුණාද එහි පිළිබඳව සැක විචිකිච්ඡා තවම හිතේ තියෙනවද ඒව තමන්ම නුවණින් විදර්ශනා කරලා කරලා තමා තුළ සැක ඉවර වෙනකම්ම තමන්ගේ හිතේ තියෙන සැක අහවර වෙනකම්ම තේරුම් ගන්න මහන්සි වෙන්න. තුවාලයක් තියද්දි තුවාලේ නැහැ කිව්වට තුවාලේ නැති වෙන්නේ නැහනේ. තුවාලේ සනීප කරගන්න ඕන. උණක් තියද්දි දැම්මට උණ නැහැ කිව්වට උණ සනීප වෙන්නේ නැහැ. උණ සනීප වෙන්න ඕනේ. එතකොට තමයි පින්නතුනේ අපි උණ සනීපයි කියලා කියන්නේ. අන්න ඒ වගේ සැකයක් තියෙනවනම් මම සැක කරන්නේ නැහැ කියලා ඉන්නපස්. සැකයක් තියෙනවනම් ඒ සැකේ අවසන් වෙනකම්ම තමන්ගේ හිතේ මොකද කරන්න ඕන? විදර්ශනා කරලා බලන්න ඕන. මොකද්ද මේකේ තේරුම කියලා. බුදුරජාණන් වහන්සේ අපිට බොරුවක් අනත්තයක් දේශනා කරන්නේ. ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියෙනවා නම් බොරුවක් අනත්තයක් අපිට දේශනා කරන්නේ. ඒ නිසා මේකේ ගැඹුරු යථාර්ථයක් ඇති. ඒ අර්ථය මම සොයා යනවා. අන්න ඒකට ශ්‍රද්ධාව වුමනා කරන්න ඒකට. ඈ අපිට විශ්වාසය අවශ්‍ය කරනවා. විශ්වාස කරන්න හේතු කාරණා තියෙනවා නම් අපිට විශ්වාසය අවශ්‍ය කරන ධර්මයේ කෙරෙහි. ජීවිතේ නিত্যද අනිත්‍යද? ජීවිතේ නিত্যද අනිත්‍යද? දැන් බය වෙලා ඉන්නේ. හැමදෙරෙම ඉතින් දෙකම නැහෙනි කියලා කියන එකනේ කරන්නේ කියලා. දැන් බය වෙලා ඉන්නේ. ඒක තමයි අනිත්‍ය. මොකද ඒ ටික ආයි කියන්න බලන්න. ඒක තමයි අනිත්‍ය. හැමෝම කියන්න බලන්න ඒක. අනිත්‍යත් නෑ. ඒක තමයි අනිත්‍ය. හොඳට ඒක තේරුම් ගන්න. ආයිසරයක් කියන්නේ නিত্যත් නෑ අනිත්‍යත්. අර බංක දේශනා කරපු කොටසත් කියන්නේ ඒක තමයි අනිත්‍ය. ආයි කියන්න බලන්න. තවසරයක් කියන්නේ නিত্যත් නෑ අනිත්‍යත් නෑ ඒක තමයි අනිත්‍ය. දැන් ගෙදර ඉන්න ගමන් ඕක කියෝ ඇවිදින්න ඕන හැමතැනම. නিত্যත් නෑ අනිත්‍යත් නෑ ඒක තමයි අනිත්‍ය. පාරේ යනකොටත් නিত্যත් නෑ අනිත්‍යත් නෑ ඒක තමයි අනිත්‍ය. භාවනා කරනකොටත් නিত্যත් නෑ අනිත්‍යත් නෑ. දැන් වෙනද අනිත්‍ය අනිත්‍ය කියලා නේ කිව්වේ නේ. දැන් අපි නিত্যත් නෑ අනිත්‍යත් නෑ ඒක තමයි අනිත්‍ය. දැන් ඕක හිතේට හොඳට වැටහෙනවද කියලා බලන්න ස්වාමීන් වහන්සේගේ අරුත. ඒකේ වැරද්දක් තියෙනවද, අඩුවක් තියෙනවද, පාඩුවක් තියෙනවද, කුකුසක් තියෙනවද කියලා බලන්න. ඒක තමන්ගේ හිත පිළිගත්තද නැද්ද? හැමෝගෙම බලන්න. දැන් බලන්න මේක තේරිච්ච නැති පිරිසක් ඉන්නෝ, තේරුණු පිරිසක් ඉන්නෝ. බලන්න තේරිච්ච පිරිස අත ඔස්සන්න. මැනන් වහන්සේලාට තේරලා තියෙනවා. තව කීප දෙනෙකුට තේරලා තියෙනවා. එතකොට පිරිසකට තේරෙන්නත්, තව පිරිසකට ඒක නොතේරෙන්නත් හේතුව මොකද්ද? හොඳට බලන්න ওই ධර්මයේ බොහෝ කාලයක් ප්‍රවීණත්වයේ දරාගෙන හිටපු අයට ඒක තේරෙනවා. මේ ඉස්සරහා ඉන්න මෑණන් වහන්සේලා බොහෝම ධර්මයේ බොහෝ කාලයක් යෙදෙන පිරිසක්, ධර්ම දේශනා කරන පිරිසක්, ධර්මයේ පිළිබඳව අවබෝධය තියෙන පිරිසක්. ඒකේ අරුත වැටහෙනවා. එහෙනම් පිරිසකට මෙතන මේක හරියි කියලා වැටහෙනවා. ඒකට අනිත් පිරිසට ඒක වැටහෙනව අඩු ඇත්තේ ධර්මයේ යෙදීම අඩුයි. අන්න ඒකත් පිළිගත්තා. නිකන් අහසින් වැටුණා වගේ කපාරට මොකද්ද මේ කිව්වේ කියලා වගේ හැඟීමක් ඇති වෙන. එහෙනම් මේ ගැඹුරු අරුත තේරෙන්න ඥානය වඩන්න ඕන. හරියට අපි එක එක්කෙනා අඳුරේ යද්දී විදුලි පන්දම් ටෝච් එකක් අරන් යනවා. අපි හැමෝම අපි සිරිපාදේ කරුණා කරනවා කියලා හිතමුකෝ. අපි හැමෝම පොඩි පොඩි ටෝච් එකක් අරගෙන යනවා නේද? ලයිට් ගියොත් හරි අඳුරු තැනක් බලා ගන්න හරි රාත්‍රී කාලයක නයි යදින්නේ අපි ටෝච් අරගෙන යනවා. ඔය හැම ටෝච් එකකම එක වගේ එළිය තියෙනවද? නෑ. එක වගේ එළිය නෑ. පොඩි ටෝච් වර්ග තියෙනවා, ලොකු එළියක් තියෙනවා තියෙනවා. විවිධයි. බලාගෙන යනකොට ටෝච් එකේ හැඩේ වෙනස්. එක එකනාගේ මේ බැටරි ප්‍රමාණය, ආලෝක ධාරාව එක එක ප්‍රමාණවත්. මම හිතන්නේ ප්‍රඥාවත් එහෙම නෙවෙයිද අපි? ප්‍රඥාලෝකයත් එහෙම තමයි. තම තමන්ගේ ටෝච් එකේ එළිය වගේ තමයි තම තමන්ගේ ප්‍රඥාවේ. ගෙදර තියෙන ටෝච් එක භාවිතා කරනකොට හිතන්න, එළිය අඩුවෙන් තියෙනකොට හිතන්න මගේ ප්‍රඥාවත් මේ වගේ දන්නේ නැහැ. පේන්නේ ගැසි ගැසි පත්තු වෙන්නේ. හිතන්න මේ මගේ බැටරි බහැලද කොහෙද ඔය වගේ වෙන්නේ නැති. හොඳට ආලෝකයේ තියෙනවා. ධර්මය අහලා අහලා බැටරි චාර්ජ් වෙලා. හොඳට ආලෝකයේ තියෙනවා. මේ බලන්න මේ ඕන දුරක් තියෙන එක බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. පලාත මෙලිය කරන ආලෝකයේ තියෙනවා. එහෙම ආලෝක වගේ ප්‍රඥාව තියෙනවා. අන්න පින්නතුනේ ප්‍රඥාවේ ස්වභාවය. එහෙමනම් කෙනෙකුට තේරෙන්නත් තව කෙනෙකුට නොතේරෙන්නත් හේතුව තමන්ගේ ආලෝකයේ තරම. ඇහි පෙනීමේ තරම අපි සියලු දෙනාගේම ඇස් පෙනීම එක හා සමානද? නෑ, විවිධයි. ඇස් දෘෂ්ටි පරීක්ෂාවට ගියාම හැමෝටම එකම ඉලක්කම නෙමෙයි පේන්නේ. එක එක මට්ටමේ එක එක ඉලක්කම් තමයි පේන්නේ. ඉතින් ඒ දෘෂ්ටි විශේෂඥා අඳුනගෙන මේගොල්ලන්ගේ පෙනීම මේ මට්ටමින් තියෙන්නේ කියලා ඒ අකුරු වලින් තේරුම් අරගෙන ඔන්න ඇස් කණ්ණාඩි හදලා දෙනවා. ඉතින් ඒ ඇස් වලට පිටින් කණ්ණාඩියක් හදලා දෙනවා. නමුත් සිංහල වෙදකම එකනම් ඕක ඇස් පෙනීම වැරදි නේ වෙන්න. මොනවා හරි කකුලට ඇඟිල්ලට නේද බැඳලා ඇහැට තියලා හදනෝ එහෙමත් තියෙනවා. නමුත් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. ඒකට කණ්ණාඩි යුක්මයක් හදාගන්න ඕනේ. ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් දෙයක්. ඒකට මොකද අපි කරන්න ඕන? කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම ප්‍රතිපත්ති, නිවන් දකින්න තියෙන පුරන්න ඕන කරුණු හතර. මෙන්න මේ හතර ඒ යෙදෙන තැනැත්තාගේ ප්‍රඥාව බහුල වෙනවා. ප්‍රඥාව වැඩි වෙනවා. නිට්ටියත් නැහැ, අනිත්‍යත් නැහැ. ඒක තමයි අනිත්‍ය කියන්නේ. මේකේ හැබැයි ගැඹුරු අරුතක් තියෙනවා. මේ ගැඹුරු අරුත තමන්ගේ හිත දැනගන්න ඕන. ආත්මත් නැහැ, අනාත්මත් නැහැ. ඒක තමයි අනාත්ම. ජීවිතේ දුකයිද සැපයිද? දැන් අල්ලගෙන තියෙන්නේ නේද වැඩේ? හොඳට නුවණින් කල්පනා කරලා බලන්න ජීවිතේ දුකයිද සැපයිද. ඒක ටිකක් විග්‍රහාත්මකව කියන්න ඕන දෙයක්. එහෙම නේද වෙනුදුනේ? ඔව්. අපි සැපයි කියලා දෙයකුත් විඳිනවනේ. ඊට පස්සේ දුකයි කියලා දෙයකුත් විඳිනවා. එහෙනම් සැපත් තියෙනවා ජීවිතේ, දුකක් තියෙනවා. නිවන සැපයිද දුකයිද? වර්ග තැන්ෙන් තැන් තැන්වලදී නිවන සැපයි කියලා කියනවා. තවත් තැන්වලදී සැපත් නැහැ, දුකත් නැහැ කියලා කියනවා. හරිද මම? ඔව් දැන්. නිබ්බානං පරමං සුඛං. එතකොට එතන සුඛයක් කියවෙනවා නේද? ඔව්. නිවන් සැප, නිවන් සැප කියනකොට එතන සැපයක් කියවෙනවා. සැපයක් කියන්නේ. හැබැයි කොයි කවත ඇත්තටම කියවෙනවා නැහැ, ඇහිලා නැහැ නිවන් දුක කියලා නේ. කොයි දුකත් ඇහිලා නැහැ. නිවන් දුක. නිවන් දුක. ඒකෝට ජීවිතයේ සැබෑ අරුත දුකද සැපද? අවසානයේ කෙලවරේ ලැබෙන්නේ මොනවද? ඔව් හැමදේකම ඔව් දුකක් තියෙනවා. හැමදේකම දුකක් තියෙනවා. ලෞකික ලෝකේ සැප විඳින්න කොයි මාර්ගයේ ගියත් ඒකෙන් පීඩාවටපත් වෙනවා. දුකටපත් වෙනවා. කිසිම තැනක් නැහැ ලෝකේ, කිසිම ජයග්‍රහණයක් නැහැ දුකින් කෙලවර නොවන. දැන් රජවරු රජ වෙන්නේ සැපෙන් ඉන්න. ඒගොල්ලන්ගේ නම් ජීවිත කෙලවර වෙන්නේ උන් හිටිට නැතුව ඈද පාර යන්න බැරුව හූ කියද්දි තමයි ජීවිත අවසන් වෙන්නේ. ඉතින් බලන්න, ගෞරව ලැබිලා, සත්කාර ලැබිලා, රතු පළතවල් වල ගිහිල්ලා පස්සේ ඉතින් හූ කකා යන්න ඕන හැමතැනම. ගියපු තැන හූ කියනවා. ඉතින් ජීවිතේ කොයිබකවත් රජකමක්වත් නැහැ. හේම සැප. ඊළඟට රජකම් ලබාපු රජුරෝගේ ජීවිත දිහා බැලුවා වුණත් ඒත් එහෙමයි පින්නතුනේ. ලංකා ඉතිහාසයේ, ලෝක ඉතිහාසයේ බලද්දී ඒ රජවරුන්ට අත්විඳලා තියෙන ඉරණම් දිහා බලන්න හරිම සෝචනීයයි. එක්කෝ පුතාගේ ප්‍රහාරයකට ලක් වෙලා, එක්කෝ මස්සිනාගේ කාගේ හරි ප්‍රහාරයකට ලක් වෙලා, එක්කෝ සහෝදරයෙක්ගේම ප්‍රහාරයකට ලක් වෙලා ජීවිත අවසන් වෙලා යනවා. එහෙනම් ලෝකේ කොයිබකවත් කෙලවරක් නැහැ, දුකෙන් කෙලවර නොවන සැපක් නැහැ. ඒ නිසා දුක මත පිහිටා තියෙනවා කියලා දේශනා කරන ලෝකය. මොන ලෝකයේද මේ? ලෞකික ලෝකයේ. කොහෙද පිහිටලා තියෙන්නේ? දුක මත. දුක මත තමයි ඉන්නේ කියලා. දුක මත ඉන්නේ. වෙනතුරු දුක කියන්නේ ස්ථීර සාර තියෙන දෙයක්ද? දුක කියන්නේ ස්ථීර සාරව තියෙන දෙයක්ද? සැප කියන්නේ ස්ථීර සාරව තියෙන දෙයක්ද? ඔන්න බලන්නකෝ පිනුතුරු, මේකේ මේ හරි අරුම පුදුම తত্ত্বය. සමහර අයට කතා කරන්න කවුරුවත් නැති වුණොත් පාළුවක් සාංකාවක් ඇති වෙලා එයා දුකටපත් වෙනවා. සමහර අයට හැමතිස්සෙම යාළු මිත්‍රාදීන් ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තාම ඒ ආට එක කරදරයක් පීඩාවක් වෙලා, කරදරයක් පීඩාවක් වෙලා ඒක දුකක් බවට පත් වෙනවා. දැන් එක්කෙනෙකුට කවුරුවත් කතා කරන්න නැති එක දුකක්, තව එක්කෙනෙකුට ඉන්න එක දුකක්. දැන් අපින් අහන සායුනාස හරි පාළුවෙන් මේ තනියෙන් වැඩ ඉන්නවා. ඉතින් හරි එපා වෙනවා ඇති නේද? අපෝ කියන මෙච්චර දැනසිල්ලක් කොහෙද තියෙන්නේ කියලා අපි බලනවා. ඈ අපි ප්‍රාර්ථනා කරපු එක මේ පාප මිත්‍රයාගෙන් ඈත් වෙලා, මේ මිනිස්සයාගෙන් ඈත් වෙලා, තවන්ට හුදකලාව තනියෙන් ධර්මයක් වඩාගෙන ඉන්න තියෙනවා නම් ඒක සසරේ කරපු ලොකු පිනක් කියලා අපි කල්පනා කරපු දෙයක් අපි මේ ලැබලා ඉන්නවා. කට්ටිය අහනවා ආමුදු සාංකාවෙන් ඉන්නේ කියලා. ඉතින් බලන්න ඒ ඕනම දෙයක් දිහා ඒ තනත්තා බලන විදිය අනුව මොකද වෙන්නේ? දුක වෙනවා, සැප වෙනවා. අර කොළඹ ඉන්න අය ඈත ගමකින් වෙල්යායක් මැද පොඩි ගෙයක් හදාගෙන නිදහස සැපේ හොයනවා. ගමේ ඉන්න අය කොළඹට ඇවිල්ලා ඕ ඉන්නකොට හරි සැපයි කියලා හිතනවා. සංකල්පනේ සංකප්ප රාග එච්චරයි. එහෙනම් මේ ලෝකේ සැපයි දුකයි කියලා කියන්නේ මොකක්ද? සංකල්පය. සැපයි දුකයි කියලා කියන්නේ සංකල්පය. දැන් ඔය ඇතු දුප්පත්ද පොහොසත්ද? දුප්පත්ද පොහොසත්ද? තමන් දුප්පත් කියලා හිතන කට්ටිය අත උස්සන්න බලන්න. කවුරුත් දුප්පත් නෑ. තමන් පොහොසත් කියලා හිතනවා නම් අත උස්සන්න බලන්න. ඒ කියන්නේ පොහොසතුත් නැද්ද? පොහොසතුත් නෑ, දුප්පතුත් නෑ. සාපේක්ෂිතව ඕනනම් අල්ලපු ගෙදර ගෙනාට වඩා මම පොහොසත්ද දුප්පත්ද ඕන හදා ගන්න පුළුවන්. අල්ලපු ගෙදර ගෙනාට වඩා මම දුප්පත්ද පොහොසත්ද කියලා. අපිටත් ඉතින් අල්ලපු ගෙදර ගෙනාට වඩා හොඳට ඉන්නේ නැත්නම් ඒ ඇතිනේ නේද? ඕ ඒ ඇති, ඒ ඇති. ඒ ඇති. එහෙනම් දුප්පත් පොහොසත් කියන්නේ කුමක්ද? සංකල්පය. දැන් ඈත පිටිසර ගම්මානයක ඉන්න පොහොසත්ම කෙනා කොළඹට එනකොට සාමාන්‍ය පවුලක කෙනෙක්. කොළඹ ඉන්න සාමාන්‍ය පවුලක තියෙන කෙනෙක්ගේ මේ පොහොසත්ම කෙනෙක්ගේ වත්කම් දීපල සමහරලාට විදේශ රටක යනකොට ප්‍රධාන නගරයකට යනකොට ඒක දුප්පත් නේ. ඒක දුප්පත්. එහෙනම් දුප්පත් පොහොසත්කම පිළිබඳව කල්පිතයක් සංකල්පයක් දෙන්න තේරුම් ගන්න ඕන. නිවන් අවබෝධ කරගත්තොත් පින්නතුනේ මේ සංකල්පමේ තියෙන විඳින දුකයි විඳින සැපයි නැතුව යනවා. මොකද්ද නැති වෙන්නේ? විඳින සැපයි විඳින දුකයි නැතුව යනවා. බුදුරජාණන් වහන්සේ වරක දේශනා කරනවා යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. කියන්න බලන්න, යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. තව සැරයක් කියන්න, යමෙක් ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. ආයි කියන්න, යමෙක් ත්‍රිවේදනාව කියලා කියන්නේ මොනවද? දුක්ඛ වේදනා, සුඛ වේ, උපේක්ෂා වේදනා. නැත්නම් සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. මේ තමයි ත්‍රිවේදනාව. වේදනා මොන තරම් හැදුනත් සිය ගාණක් හැදෙනවා වේදනා. සිය ගාණක් පමණක් නම් කරලා තියෙනවා අභිධර්මයේ. නමුත් වේදනාවන් වලට සීමාවක් නැහැ පින්නතුනේ. වේදනාවන් වල වර්ගවල සීමාවක් නෑ. ඒක අසීමාන්තික දෙයක්. අහසේ හැඩ වගේ තමයි. අපිට අහසේ එක හැඩයයි දෙකයි තුනයි කියලා නම් කරන්න බෑනේ. විවිධ හැඩයන් ගන්නවා. අපිට වර්ණ සීමා කරන්න පුළුවන්ද? බෑ. අප්‍රමාණ වර්ණ තියෙනවා. ඒ වගේ තමයි සිතෙහි වේදනාවන් වල සීමාවක් නෑ. අප්‍රමාණ වේදනා තියෙනවා. නමුත් ත්‍රිවේදනාව තමයි මේ සියල්ලම ට මුල් වන වේදනා. ත්‍රිත්වය හැටියට හඳුන්වා දෙන්නේ ප්‍රධාන වශයෙන් සුඛ, දුක්ඛ, උපේක්ෂා කියන ත්‍රිවේදනාව. දැන් අපි කතා කරපු වචනේ කියුණා මේ ත්‍රිවේදනාව ඉක්මවයිද ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. ත්‍රිවේදනාව ඉක්මවනවා. කොහොමද ඇත්තට ඒක කරන්නේ අපි? අපි එහෙනම් මේ ත්‍රිවේදනාවට නොඇලීම පුරුදු කරන්න ඕන. මේක ඉක්මවන්න නම් මොකද කරන්න ඕන? නොඇලීම පුරුදු කරන්න ඕන. මුලින්ම සුඛ වේදනාවට නොඇලීම. දෙක දුක් වේදනාවට නොඇලීම. තුන උපේක්ෂා වේදනාවට නොඇලීම. දැන් ගොඩක් වෙලාවට සමහරලාට සමහරවදු වෙයි කියන උපේක්ෂාවෙන් ඉන්න ඕන කියලාත් නේ. හැබැයි උපේක්ෂාව කියලා කියන්නේ ත්‍රිවේදනාවෙන් එකක්. එහෙමනම් අර බුද්ධ වචනේ කියුනේ මොකක්ද? යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ කියලා මතක් කරේ. එහෙමනම් අපිට සුඛ වේදනාවෙන් ඉන්න අවසරේකුත් නැහැ. දුක් වේදනාවෙන් ඉන්න අවසරේකුත් නැහැ. උපේක්ෂා වේදනාවෙන් ඉන්න අවසරයකුත් නැහැ. හරි. දැන් ඔන්න ධම්මානුධම්ම ප්‍රතිපatti වෙන්න ඕන. දැන් බලන්න ඉන්න මේ ත්‍රිවේදනාවෙන් තොරව ටික වෙලාවක් භාවනාවේ ඉන්න ත්‍රිවේදනාවෙන් තොරව ඉන්න ඕන. එතෙන්ට එන්න උත්සාහ කරන්න ඕන. බලන්න හැඩගස්ස ගන්න.
හොඳයි සාදු.
දැන් ටිකක් අපි කතා කරලා බලමු පින්නතුරු කොහොමද අපි මේ ත්‍රිවේදනාවට බැස ගන්න නැතුව හිත පුරුදු කරන්න කියලා. පින්නතුන් අහපු බොහොම ප්‍රකට කාරණයක් තමයි අර ධාරුචීවර හාමුදුරුවන්ට කියපු වචනේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා. අන්නේ අවස්ථාවේදී මෙන්න මේ ධර්ම කාරණේ ප්‍රකට වෙනවා. දුටු දේ දුටු පමණයි. ඒකෙන් ප්‍රකට වෙනවා මොකක්ද? ත්‍රිවේදනාවට හසුුන්නේ කියන එක. ගත්ත කියන්නේ මොකද්ද? ත්‍රිවේදනාවට හසු වුණා. එහෙනම් ත්‍රිවේදනාවට බැසගන්න එපා කියන වාක්‍යයේම අරුතගෙන දෙන තවත් එක වාක්‍යයක් තමයි දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දුටු දේ දුටු පමණයි. දැන් පින්නතුණි අද ඉපදුණු පුංචි ළමෙක් මෙතන ඉන්නවා. ඔයත් දිහා ඔක්කොම දිහා බලාගෙන ඉන්නවා. එයාගේ ඇහැ පිරිසුදුද නැද්ද? ඇහැ පිරිසුදුයි. එයාට මෙතන හතුරු අය ඉන්නවද? මිතුරු අය ඉන්නවද? නැහැ. සතුරු අයත් නැහැ, මිතුරු අයත් නැහැ. සතුරු අයත් නැහැ, මිතුරු අයත් නැහැ. වෙන වෙනම ඥාතිකම් අඳුරනවද? දන්නේ නැහැ. මේ සිතක ස්වභාවයේ පරමාර්ථයක් මතක් කරන්න පින්නතුනේ සම්මුතියක් නෙමෙයි. සිත මේ ලෝකය සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනාවන් වලින් වෙලා ගන්න යන්නේ නැතුව සිත පුරුදු කරනවා. මේ ලෝකේ දුක වශයෙන් ගත්තත් පළක් නැහැ පින්නතුනේ. පළක් තියෙනවද? ඒ නිසා දුක වශයෙන් ගත්තත් පළක් නැහැ. සැප වශයෙන් ගත්තත් පලක් නැහැ. උපේක්ෂා වශයෙන් ගත්තා පලක් නැහැ. දැන් මේ ත්‍රිවේදනා වශයෙන්ම ගන්න විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන්. එහෙනම් අවිද්‍යාව අපි ප්‍රහාණය කළ යුත්තක්ද? ප්‍රහාණය කළ යුත්තක්. එහෙනම් ත්‍රිවේදනාව පලක් නැහැ. ත්‍රිවේදනාව පලක් නැහැ. එහෙනම් යමක් දුකින් ගැනීමත් පලක් නැහැ. දෙයක් සැපෙන් ගැනීමත් පලක් නැහැ. දෙයක් උපේක්ෂාවෙන් ගැනීමත් පළක් නැහැ. මේක හිත පුරුදු කරන්න ඕන. බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ, මහරහතන් වහන්සේලාගේ ජීවිතේ පුරාම බලන්න පිණිසනේ. උන්වහන්සේලා දුක් වේදනා වශයෙන්, සැප වේදනා වශයෙන්, උපේක්ෂා වේදනා වශයෙන් ලෝකේ අරගෙන නැහැ. පරිහරණය කළාට එහෙම ගත්තේ නැහැ. ආහාරයක් ගත්තත් අනේ බෙදුවේ නැහැ. ආහාරය තියෙන දවසට වැළඳුව නැත්තම් කුසගින්නේ වැඩ හිටිය වතුර ටිකක් වළඳලා. බුදුහාමුදුරු කොච්චර වැඩ ඉඳලා තියෙනවද? ඇල් වතුර වලින් විතරක් වේලවත්. වෙනතුන මතකයි නේද? එක වසකට ආරාධනා කරලා, වසට ආරාධනා කරපු මිනිස්සයට මාරාවේශයක් සිද්ධ වෙලා වස ආරාධනා කරා කියලා අමතක වෙනවා. මුළු තුන් මාසෙම කුසගින්නේ වැඩේන සිද්ධ වෙනවා. ඒ මේ තියෙන පරණ හාල් එකතු කරගෙන ඇවිල්ලා භික්ෂූන් වහන්සේලා වංගිඩිය දාලා කොටන සද්දය ඇහුනම බුදුහාමුදුරුවෝ තහනවා, මාත් එන්නද උදව් කරන්න. බණ පොතේ එහෙම කතා තියෙනවා. ඒව ඇත්ත කතා. අන්න එහෙම කැපවීමක් කළා තමයි අපිට මේ සම්බුද්ධ ශාසනය දීලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ මේ ගැඹීර ධර්මය අප්‍රමාදීව තේරුම් ගන්න පින්නතුනේ. ඔබේ මෙලොව පිහිටට පිළිසරණට පවතින්නේ, සසර පිළිසරණට පවතින්නේ මෙච්චරයි. අම්මා තාත්තා කෙනෙකුට වෙන්න බැරි පිහිටක්, ඔබේ ධනයට මුදලට වෙන්න බැරි පිහිටක් ධර්මයෙන් වෙනවා. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. වෙන්න බැරි පිහිටක්, කාටවත් වෙන්න බැරි පිහිටක් ධර්මයෙන් වෙන නිසා අප්‍රමාදීව ධර්මයේ තේරුම් ගන්න. නුවණට තේරෙන්නේ නැත්නම් හොඳට කල්පනා කරන්න. අපි එහෙමයි කරේ පින්නතුනේ. අපිට තේරෙන්නේ නැති බණපදයක් ඇහුණාම මේක අතේ ලියා ගන්නවා. ලියාගෙන මොකද කරන්නේ? යන යන තැන ගිහිල්ලා ටික වෙලාව මේක පෙරලලා කියවනවා. කියවලා ආයි ටිකක් ඔළුවෙන් කල්පනා කර කර ඉන්නවා. ආයි ඒක අමතක වෙනකොට ආයි අර කොලේ පෙරලලා බලනවා. ආයි කියවනවා. දවසක්ම එක පදයක් හොයනවා. පිනතුන් එහෙම කරලා තියෙනවද? එහෙම කරන්න ඕන. දවසක්ම එක පදයක් හොයන්නේ. සමහරලාට සතියක් දෙකක් මාසයකුත් හොයපු ඒවා තියෙනවා. තේරෙන්නේ නැති වෙනකොට ඒක පැත්තකට දාලා ආයෙ වෙන කාරණයක් ගත්ත අවස්ථාවක් තියෙනවා. හැබැයි අර කාරණේ මතක තියාගෙන ඉන්නවා. කල්යාණ මිත්‍රත්වයක් ලැබුණොත් සාකච්ඡාවට ගන්න ඕන කියලා. අන්න එහෙමයි පින්නතුනි ධර්ම ගවේෂණයේ යෙදෙන්නේ. අද වගේ දවසක ආනන්ද හාමුදුරුව අරියත් භාවයට පත් නොවි 25 වසක් බුදුහාමුදුරුවන්ට තමන්ගේ ඇස් දෙක වගේ බුදුහාමුදුරුව බලාගත්තා. බුදුහාමුදුරුවන්ට කිමුහුමක් ගියා නම් ආනන්ද හාමුදුරුව මහ රෑ වුණත් හැරිලා ඇති. කැස්සක් බුදුරජාණන් වහන්සේට ආව නම් ආනන්ද හාමුදුරුව කුටිය ළඟ ඇති. බුදුරජාණන් වහන්සේගේ කුටිය පැත්තෙන් නිකන් ටොග් ගාලා ගල් ගෙඩියක් වැටෙන සද්දයක් හරි ඇහුණා නම් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ කුටිය ළඟ ඇති. අන්න එහෙම ඇස් දෙක වගේ බලාගත්ත 25 වසක් බුදුරජාණන් වහන්සේව. එවන් වූ ආනන්ද හාමුදුරුවන්ගේ අරිහත්ත්වයේ සිදුවෙන දවසක් තමයි අද. අද නෙගිනිපුර බසලොස්සක පොහෝ දවස. මේ මාසේ හෝ මේ මාසෙට අදාළව තමයි ওই සියලුම දේවල් සමහර දේවල් මේ මාසේ පුරාවට නිකිරි මාසෙට අදාළව තමයි මේ පොහෙට අදාළව තමයි මේ මාසෙම සිද්ධ වෙච්ච දේවල් ගැබ්වන්නේ. කොහොමාරි අද දිනේම වෙන්නත් පුළුවන්, ආසන්න දිනයක් වෙන්නත් පුළුවන්. බලන්න පිනතුනේ බුදුහාමුදුරුව ළඟ එච්චර කාලයක් ඉඳලා අරියත්තේට පත්ුනේ නැත්තේයි කියලා පිනතුන් කල්පනා කරලා බැලුවද? ඇයි පත්ුනේ නැත්තේ? උන්වහන්සේගේ අරමුණ තිබුණේ ධර්මය අහලා ධර්ම අවබෝධය කරගන්න කියන එක නෙමෙයි. ධර්මය අනිත් අයට අහන්න සකසලා අසුන් පනවලා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කරන දේවල් දැන් දැන් මොනෝද කියලා. දැන් උණු පැන් ඕනද, සිසිල් පැන් ඕනද, දානය පිළියෙල කරන්න සකසන්න ඕනද, පිණ්ඩපාතයට වඩින සිවුරු පිරිකර හදන්න ඕනද, බුදුහාමුදුරන්ගේ ආසනේ හොඳයිද පහසුයිද, බුදුරජාණන් වහන්සේගේට කොන්ද කකියනවද, ඔළුව කකියනවද, හවසට උණු පැන් සපයන්න ඕනද, බෙහෙත්ේත් සපයන්න ඕනද ආදී වශයෙන් දේවල් කල්පනා කරමින් ඒව සම්පාදනය කරපු එක තමයි ආනන්ද හාමුදුරුව සිද්ධ කළේ. තේරුණාද පින්නතුනේ? අන්න ඒක නිසා මොකද වුනේ, කොච්චර ළඟ හිටියත් ධර්මයේ මතක තියාගත්තත් ධර්මයේ මෙනෙහි කරන්න තරම් කාලයක් තිබුණේ නැහැ. දැන් ඒ වගේම අපේ පින්නතුන්ටත් අපේ ප්‍රශ්න තියෙනවද තාම? දරුවා කසාද බැඳලා ඉවර වෙනකන්, ඈ තව ටිකක් වයසට යනකන්, ගේදොර ඉඩ කඩන් ටික ලියලා ඉවර වෙනකන් කී කී කල්පනා කර කර ඉන්නවද? අන්න එහෙම හිටියොත් ආනන්ද හාමුදුරුවන්ට වගේම මග ඇරෙනවා. තේරුණා නේද? ආනන්ද හාමුදුරුවන්ට වගේම මග ඇරෙන පොඩ්ඩක් බණ අහගෙන යනවා අපේ දුවගේ කසාද කවද්ද කෙරෙන්නේ, අපේ පුතාගේ මංගල්‍ය කවද්ද කෙරෙන්නේ. අන්න එහෙම කල්පනාවට එන. ඒව ඒ නිසි කාලෙට වෙයි. ඒව කල්දා ඒව ගැන හිත හිතා ඉන්නපා. මේ අස්ථීර ලෝකේ ධර්මය ලැබුච්ච වෙලාවේ පුතාට වඩා, ධනයට වඩා, මහත්යට නෝනට වඩා, බලයට නිලයට වඩා මොකද වැදගත්? ධර්මයේ සද්ධර්මය, බුදුහාමුදුරන්ගේ ධර්මය. එයට හොඳින් ඇහුම්කන් දෙනෝ සුනාත, හොඳින් ඇහුම්කන් දෙන සුනාත කියන විදියට බණ අහන අය හරි අඩුයි පින්නතුනේ. නිකන් අහගෙන ඉන්නෝ. නමුත් සුනාත වෙනවා හරි අඩුයි. සුනාත වෙනවා කියන්නේ පින්නතුනේ කන් යොමාගෙන සිත, කය, වචනය සම්පූර්ණයෙන්ම ධර්මයටම යොමාගෙන බොහොම ගැඹුරු ශ්‍රවණයක්කට තමයි මේ සුනාත කියන වචනේ පාවිච්චි කරන්නේ. හොඳින්ම ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ වචනයක ඉස්පිල්ලක් පාපිල්ලක් ඒකේ සොරයක් අඩු කරන්නේ නැතුව අහනවා. ඒක දරාගෙන ඒක මෙනෙහි කරනවා. මේකට කියන සුණාත. ඒක හරි අමාරු වැඩක්. හැමෝම කරන්නේ නැහැ. ඔය ඇහෙන්නේ දීලා ඉන්න සින්දු අහනවා වගේ. ඒක හරියන්නේ නැහැ. සුණාත හොඳ අවධානයෙන් අහන්න ඕන. හොඳ අවධානයෙන් ඇසුවොත් අවධාරණය වෙනවා. අවධාරණය වුණොත් මෙනෙහි කරනවා. මෙනෙහි කරොත් අවධාරණාත්මකව සත්‍ය අවබෝධ කරගන්නවා. එහෙනම් පින්නතුනි කල් ගියා ආනන්ද හාමුදුරුවන්ට. කල් ගියා නිවන් දකින්න. දැන් ආනන්ද හාමුදුරුවන්ට සැකේකුත් ඇති වෙලා බුදු හාමුදුරුවන්ට මං උපස්ථාන කළා. අනේ මේ දැන් මට නිවන් අවබෝධ වුනේත් නැහැ. බුදු හාමුදුරුවෝ පින්නුවම් පෑවට පස්සේ මට රහත් බව ලැබේද නැද්ද කියලා සැකයි කියලා කල්පනා කරනකොට ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ විවරණයක් දුන්නා. ආනන්දය, තෙමසක් කැවෑමෙන් ඔබට සත්‍ය අවබෝධ වෙනවා. තෙමසක් කැවෑමෙන් මේ මාස 3ක් වගේ කාලයක් තුල සංවේගයක් තිබුණනේ. බුදුහාමුදුරුව පිරිනුවම් පෑවේ සංවේගයක් තියෙනවා. ඇයි මට රැක ගන්න බැරි වුනේ කියලා. ඇයි තව කාලයක් ඉන්න ආරාධනා කරන්න බැරි වුනේ කියලා. තේරුණානේ බුදුහාමුදුරුව වක්‍රානුකූලව කිව්වා ආනන්ද අවශ්‍ය නම් බුදු කෙනෙකුට කල්පයක් වැඩ ඉන්න පුළුවන්. ඒ කියන්නේ ආයු කල්පයක් අවුරුදු 120ක් 25ක් වැඩ ඉන්න පුළුවන්. ආයු කල්පය කියන්නේ ඒකට. අනේ කවුරුත් ආරාධනා කරේ නැහැ තව කාලයක් වැඩ ඉන්න බුදුහාමුදුරුවනේ කියලා. බලන්න මේ මිනිස්සුන්ගේ තැටි නේද? දැන් අපේ සමාජේ නම් 120ට 220ක් ආයුබෝව ආවඩා කිය හැමදාම කියනවා. බුදුහාමුදුරුවන්ට නේද? බුදුහාමුදුරුවන්ට ආරාධනා කරන්න කෙනෙක් හිටියේ නැහැ කවුරුත් ඇවිල්ලා. ඒකට හේතුව අර මාරේ ආවේශ වීම තමයි පින්නතර. මොකද බුදුවරයෙකුත් අදිෂ්ඨාන කරලා තියෙන පරිදි එහෙම තමයි සැකසিলা තිබුණේ. සාසනේ පවතිනෝ දැකලා මම පිරුණුවම් පානවා කියලා. මෙච්චර උතුම් ධර්මයක් දේශනා කරද්දි ලෝකයෙන් ලැබුණු ප්‍රතිචාර එච්චර හොඳ ඒවා නෙමෙයිනේ නේ. කිසිදු වරදක් නැතුව සත්වයෙකුට සිව්පාවෙකුට කිසිම වරදක් නැතුව අවියාවුද අමෝරා ගන්න හිටපු රජ කෙනෙක් අවියාවුද අමෝරා ගන්නේ නැතුව පින්නතුනේ මහා කරුණාවෙන් දහමක් කියද්දී දුෂ්ට දුර්ජන මිනිස්සයෝ ඒත් හිතනවා මේ කීර්ති ප්‍රශංසා ගන්න, මේ මිනිස්සු අපේ මේ අපේ ආගම කඩන්න බිඳින්න හරවන්න එන්නේ කියලා. බුදුහාමුදුරුවන්ට වෛර කළානේ අඥානයෝ. එහෙම කළා පින්නතුනේ, අඥානයෝ එහෙම කළා. ඉතින් අද කාලෙත් එහෙමයි. දැන් මේ පහුගිය දවස්වල අර හාමුදුරු කෙනෙක් ගෑනු ළමයෙක් එක්ක රේල් පාරේදී අහුවෙලා වට කරගෙන ඒ හාමුදුරුවන්ටයි ගෑනු ළමයටයි නේද තරුණ කොල්ලු ටික එකතු වෙලා අසභ්‍ය වචන වලින් කතා කර කර බැනවදමින් වීඩියෝ කරලා Facebook දාලා ලොකු හිරිහැරයක් කළානේ. දැක්කද ඔය ඇත්තෝ? අම්මෝ මේ වගේ කී කී බැන්නා. අනේ අවසානේ මේ දැන් ඔන්න හොයාගෙන දැන් කියනවා ඒ අයියා නං ගිලු. අම්මා කැන්සර් හොස්පිටල් එකේ අසනීප වෙලා ඉන්නවා. පවුලේ ඉන්නේ ඒ දෙන්න. ඉතින් අයියා මහාන වෙලා නංගි එක් කරගෙන ඉතින් අම්මා බලන්න යනවා තමන්ගේ නංගිත් එක්ක. ඉතින් නංගිත් ළඟින් යනවා. ඉතින් කියන්නද මම මහාන වෙලා ඉන්නේ මිනිස්සු මොනවා හරි හිතයි උඹ ටිකක් ඈතින් වරෙන් කියලා. එහෙම කියන්න වෙනවනේ නේද? එහෙම කියන්න වෙනවා. ඉතින් මොනෝ කරන්නද? දැන් මමත් ඔය යහා පැත්තේ මල් ගහේ දවසක් මම මල් කඩ දෙන්නවා. ඉතින් අපිත් ඔය සහෝදරයෙක් ආවා. ආපු ගමන් ඒකෙත් දුවන් ආවා ඔය මල් ගහ ගඟටම මල් කඩන්න. දැන් එයාත් මල් කඩනවා ගහේ. දැන් මාත් කඩනවා. දැන් මං කියන්නද මිනිස්සු බලන් ඉන්න ඔබ දූපම් මෙතනින් කියලා කියන්න බෑනේ. ඉතින් මල් කඩනවා බලන් ඉන්නෙමු. යකෝ අමුදුරු කෙල්ලෙක් එක්ක මල් කඩනවා. ෆොටෝ එකක් ගහගන්න වීඩියෝ එකක් තිබ්බනම් මිනි වීඩියෝ කරලා දානෝ මුන් තියන්න වටින්නේ නැහැ කිය. හරි ඇත්තටම ගියා කියමුකෝ. නීතිමය ප්‍රශ්නයක්ද? සමාජීය ප්‍රශ්නයක්ද? ගරහන ප්‍රශ්නයක්ද? නිඳා කරන්න දෙයක්ද? එහෙම අයිතියක් තියනවද තව මිනිස්සුෙකුට එහෙම මානව ධර්ම අනුව එහෙම ගරහන්න? එහෙම අයිතියක් තියනවද? එහෙම අයිතියක් නැහැ. එහෙමයි තියක් නෑ. ඉතින් ඒ නිසා මිනිස්සු ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන ලොකුම වරද තමයි වෛර කිරීම. ලොකුම වරද තමයි නිന്ദා අපහාස කිරීම. ලොකුම වරද තමයි ගැරහීම කියලා මුලින්ම මතක තියාගන්න ඕන. අනිත ඔක්කොටම වඩා වරදවල වලට වඩා බරපතලම වරද තමයි වෛර කිරීම, ගැරහීම, නිന്ദා අපහාස කිරීම, චරිත ඝාතනය කිරීම කියන එක හොඳට මතක තියාගන්න. ඒක වරදක් නෙමෙයිද? විශාල වරදක්. විශාල වරදක්. අන් අයගේ චරිත ඝාතන කිරීම, නිന്ദා කිරීම, අපහාස කිරීම විශාල වරදක්. ඒවයින් ප්‍රබුද්ධකම පෙන්වන්නේ නෑ. ප්‍රබුද්ධකම පෙන්වන්නේ නෑ. හොයන්නේ නැතුව, බලන්නේ නැතුව. පින්නතුන් දන්නවද, මටත් විශාල දෙයක් අර මේ වුණානේ, අර කම්පියුටර් එකක් හදාපු එකට. කම්පියුටරයක් හදලා මේ පන්සලේ මේ මේ ධර්මදේශනා වැඩ කටයුතු කරන්න ගෙනවා. ඒකට අපේ ඔය සිංගප්පූරුවේ ඉන්න මහත්මයෙක් ඉදිරිපත් වෙලා දායකත්වයක් දක්වලා ඒක කරේ. ඒකේ ෆොටෝ එකක් ගහලා කොල්ලෝ මේ ඔය Facebook එකට දාලා සම්මා ගේමා කියලා දාලා, ඕ ගේම් ගහන්න කම්පියුටරයක් හදලා කියලා මුළු රට පුරාම දෙවනක් කළානේ. හට පුරාම දෙවනක් කළා. මොකද්ද මේ කම්පියුටරයක් හදලා හාමුදුරු කෙනෙක් ගෙනාවට. ඊට පස්සේ එක්කෙනෙක් දාලා තිබුණා, අයියෝ ඔය පන්සලක හාමුදුරු කෙනෙක් කම්පියුටරයක් හදාපුවට උඹලා බනිනෝ, පල්ලිවල තියෙන කම්පියුටර් දැක්කොත් උඹලා මේ මේ කලන්තේ දාලා වැටෙනවා කියලා. ඒ තරම් විශාල ඒව පද්ධති පාවිච්චි කරන්නේ කියලා. ඉතින් පින්නතුනේ, නිന്ദා කරන්න දෙයක්ද ඒක? නිග්‍රහ කරන්න දෙයක්ද ඒක? නෑ. නිග්‍රහ කරන්න දේවල් නෙවෙයි, නිന്ദා කරන්න දේවල් නෙවෙයි. දැන් පුංචි හාමුදුරුවරු කොයි බාරි ඔය ක්‍රිකට් ගහනෝ හරි මොකක් හරි දැක්කොත් ඒකත් දානෝ Facebook. මෙන්න නිന്ദා කරන්න දේවල්ද මේ පොඩි එවුන් මහන වෙලා ඉන්න කාලේ නේ? එහෙම සෙල්ලම් කරා කියලා එහෙම නිന്ദා කරන්න, අපහාස කරන්න පුළුවන්. ඒව දිහා කරුණාවෙන් බලන්න ඕන, කරුණා ශාසනයෙන් බලන්න ඕන. ඔය විසාකාව එහෙම පන්සලට වඩිනකොට පැණි රස වර්ග ටොපිලොසින්ජර් ආදී අරගෙන ගියා කියනවා. තේරුණා නේද? එහෙම ඉන්නෝ. දැන් අපි අපි ඔය අපි මතකයි මහාන වෙච්ච කාලෙදී, ඉතින් මේ හවසටත් බරිකිනි වෙනවනේ සෙල්ලම් කරන පොඩි උන්ට. නාල එහෙම සෙල්ලම් කරලා ක්‍රිකට් ගහලා එහෙම එනකොට අපිටත් බඩිකිනි වෙනවා. අපිත් හොරෙන් ක්‍රිකට් ගහනවානේ. ඉතින් දවසක් අපි බත් බෙද බෙද ඉන්නකොට එනවා පන්සලේ ලොකු උපාසක අම්මා. අපි ලොකු හාමුදුරුවන්ට බොහොම හිතවත් ලොකු උපාසක අම්මා. එයා තමයි පාලනය කරන්නේ පන්සලේ මේ බොහෝ සිල් ඇත්තුන්ව. ඉතින් දැක්කා. දැක්ක ගමන් අපි පිඟන් ටික දාලා දිව්වා. දිව්වට පස්සේ මේ අපි හැංගිලා බලන් ඉන්නකොට උපාසක අම්මා ඇවිල්ලා පංගු ටික හොඳට බලන් ගියා. බලන් ගියා අපි හිතුව අද නම් ගුටි කන්න වෙනවා තමයි. අද ඉවරයි අපි කියලා පෝයක් දවසක. ඉතින් මේ ටික වෙලාවක් ඉන්නකොට ආයි අපි නැත මේ උපාසක අම්මා. ආයි දිව්වා. පිඟන් ටික එහෙමයි. හරියට කන්න කන්න බැරි වුණා කොහොම හරි බෙදෙනකොටම ආයි ආවේ. ආයි ඇවිල්ලා රූපාසකම්ම කරවැදේ තමයි තමන්ගේ තිබුණු මල්ලක තිබිච්ච මේ වඩේ එක එක තියලා ගියා අර පිඟන් වල. අපි එදා ඉඳලා දැනගත්ත උපාසකම්ම කියන්නේ අපි කෑවට. උපාසකම්ම කියන්නේ අපි කෑවට ආරිශෝක්නේ. අපි හිතුවේ ලොකු හාමුදුරුවනේ කෑයි කියලා මේ වඩේ එක එක තියලා ගිහිල්ලා මේ පිඟානෙන් කියලා. ඉතින් අපි කෑවා. ඉතින් පුංචි හාමුදුරුවන්ට ඔය පිරිවෙන් වල එහෙම බඩිකිනේනේ, නින්ද යන්නේ නැහැනේ. පොඩි වුණේ අවුරුදු 10 11 ඔබේ දරුවෙක් හිතන්නකෝ නේද? බලහත්කාරයෙන් හරි කවල නිදි කරවනවනේ නේ. එතකොට නින්දා කරන්න අපහාස කරන්න දේවල් නෙමෙයි. ඒ දරුවන්ට කෑම වේලක් දෙනවා. රජයෙන් රුපියල් 2000ක් දෙනවා. රුපියල් 2ක් දෙනවා දවසට කෑම වේලට. තාමත් දෙනවද දන්නේ නැහැ. 2ක් රුපියල් 2යි ඒ හාමුදුරු කෙනෙකුට. ඉතින් ඒ වගේ මේ ආධාරත් හම් වෙනවා. මේ ඉතින් පින්නතුනේ ඔහොමයි කටයුතු. හැබැයි ඕ එකක්වත් වෛර කරන්න, නිന്ദා කරන්න, අපහාස කරන්න, ගරහන්න දේවල් නෙමේ. සානුකම්පිත කරන්න ඕන. දැන් විසාකා මහා මේ දේවිය දකිනවා භික්ෂූන් වහන්සේලා නිර්වස්ත්‍රව නානවා. හෙළුවේ ඇඳුන් නැතුව ගඟේ ඇලේ දොලේ බැහැලා නානවා. බලාගෙන ඇවිල්ලා එක්ක කලකිරලා සාසනේ මේක නෙමෙයි වෙන එකකට යන්න ඕන කියලා ගියාද? එහෙම ගියෙත් නැහැ. ඒව නැත්තම් මුන්ට මේක මේ තැන් තැන් වල ගිහිල්ලා කියවලා නිග්‍රහ කරන්න ඕන කියලා හිතුවද? ඒත් නෑ. ගිහිල්ලා කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වැසිසලුවක් අනුමත කරන්න වදාරන්න කියලා. නාන කඩයක්. අන්න එදා ඒ මහා කාන්තාවගේ ඉල්ලීම, ඒකේ අයිතිකාරයෝ කාන්තා පාර්ශවයේ, ඒ මහා කාන්තාවගේ ඉල්ලීම අද දක්වාම ක්‍රියාත්මකයි. ඒ භික්ෂුන් වහන්සේලාට වස් ආරාධනාවේ මුලින්ම පූජ කරන්නේ වැසිසලු. ආන්න ඒ විසාකා මහා උපාසිකාවගේ මහා ඉල්ලීම බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨද, මොනතරම් කාන්තාවේ මොනතරම් ශ්‍රේෂ්ඨද. ගීල මුංගේ අඬු කඩන්න ඕන, මේ වගේ වලත්ත මිනිස්සු හෙළුවෙන් නාන මුන්ට ලැජ්ජ නැද්ද කියලා බැලුවෙන යන තියනනේ. එහෙම කරේ නැහැ. ගීල ගෝ වැසිසලුවක් අනුමත කරන්න කියලා. එතකොට විසාකා හැමතිස්සේ මේ වගේ අඩුපාඩුකම් බලලා මහා කරුණාවෙන් ඒ දේවල් හදාගත්ත මිසක් නිග්‍රහ කරන්න ඒවත් කරගත්තේ නැහැ. ඒ නිසා බුද්ධ ශාසනයේ දෙයක් දැකලා නිග්‍රහ කරන්න, නිඳා කරන්න එයා යොදාගත්තොත් එයා බෞද්ධේ නෙමේ. එයා ශ්‍රද්ධාවන්ත කෙනෙක් නෙමේ. ඒ නිසා හැබැයි ගැටලුවක් තියෙනවා නම් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ හැරේ මොනවා හරි මම මේ මාධ්‍යකී කී ඉන්නේ අහවල් භික්ෂුන් වහන්සේලාගේ අහවල් ගැටලු තියෙනවා කියලා. මම කරන්නේ පෞද්ගලිකව ඒ හාමුදුරු හම්බ වෙනවා, එහෙම නැත්නම් ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා. ඔය හාමුදුරු දෙන්න තුන් දෙනාගේ ගැටීම් තිබිච්ච ඒවා මම සමදේටපත් කරලා දෙනවා. මම ටෙලිෆෝන් කෝල් එකෙන් අරන්. වැරදි අවබෝධයක් නිසා මේ ප්‍රශ්න දැන් අපේ හාරිස්පත්තුවේ හාමුදුරුවන්ගේ කියමනකුයි බණ්ඩාර වෙලා අමිතානන්ද හාමුදුරුවන්ගේ අතරකුයි පොඩි ගැස්ටණයක් අටගත්තා. උන්වහන්සේ හත් දවසේ දානට යන්න එපයි කිව්වයි කියලා. මේකට දිගට හරහාට ප්‍රහාර පිට පහර එල්ලවීමක් ඇති වුණා මේ අමිතානන්ද හාමුදුරුවන්ගේ. මම අමිතානන්ද හාමුදුරුවන්ට කෝල් එකක් ගත්තා. උන්වහන්සේ දැන් ආසනීපෙන් ඉන්නේ, උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. කෝල් එකක් කරා මම පැහැදිලි කරලා දුන්නා අපේ හාමුදුරුවන්ට වැරදි අවබෝධයක් තියෙන්නේ කියලා. ඒකට හේතුව උන්වහන්සේ කිව්වේ අර හත් දවසේ දානේ පෙට්ටිය තියපු තැනම ඒ එතනම එහෙම දන් දෙන්න එපා. ඒක පන්සලට ගිනිල්ල දෙන්න භික්ෂුවකට එතනම දන්වල දන්න අමාරුයි කියලා. හොඳට බලන්න මිනි පෙට්ටි තියපු ශාලාවෙම දැන් ඔන්න මිනි දවස් 4ක් 5ක්ත් තියාගන්න ඕනේ අපේ හත් දවසේ දෙන්නේ මිනි අස් කරපු දවසට දවසක් හෝ දෙකක් පහු වෙලා. එතනම මේ අසුන් පනවල දන් දෙනකොට අර පෝමිලින් ගඳ ඈ අර විස බීජ ඔක්කොම නැද්ද එතන? ඒ ගෙදර ඒ ආහාර වළඳන් අමාරු. පොඩි කාලේ අපි හත් දවසේ දාන ගෙදරක් කිව්වහම පොඩි වුණේ අපි ඈයියා කියනවා. එහෙමද? ඒක වළඳන්න බෑ. අනානා ඉඳලා දාලා අපි ඇවිල්ලා මේ උයාගෙන වළඳනවා. අර ඒක කරන්න එපයි කියලා හරිස්පත්ති හාමුදුරු මතක් කරේ. ඒක භික්ෂුවකට වුණත් ඒක සුදුසු එකක් නෙමෙයි. එහෙම දන් දෙන්නේ එදා දාන්නේ ගොඩක් වෙලාවට පන්සලට ගෙනින් දෙන්න කියලා මතක් කරේ ඒකයි. ඒකට හත් දවසේ දාන දෙන්න එපයි වුයි කියලා කලකෝලහලයක්. ඉතින් මං කරේ දුරකතන ඇමතුමක් අරගෙන ඒක සමනයකටපත් කරා. ඊට පස්සේ උන්වහන්සේලා දෙන්න මට වඩා හොඳට යාළුයි. ඉතින් ඒක නිසා අර ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේලා අතර ප්‍රශ්නයක් වෙනවනම් අපි ඒක ගිහිල්ලා හමු වෙලා ඒක කතා කරලා සමතේකටපත් කරන්න ඕන මිසක් උන්වහන්සේ ඒක සාවින්හන්සේ කෙනෙක් දැන් අපවත් වෙලා අනිත් හන්සේ වැඩ ඉන්නවා. නමුත් ඒ කවදාවත් එහෙම නිග්‍රහ කරන්න, නිඳා කරන්න, අපහාස කරන්න යොදා ගන්න එපා. මම හිතන්නේ මේ කතාවත් මේ ස්වාමින් වහන්සේලා දෙනමගෙන් එක්කෙනෙකුටවත් අපහාසයක් වුණ නිඳාවක් නෙමෙයි. මම පැහැදිලි කරේ අපි මේ ශාසනය රැක ගන්න ඕන අන්න එහෙමයි කියලා. කොයි බාතරින් වුණත් අඩුපාඩුකම් ප්‍රශ්න ඇති වෙන්නට තියෙනවා. මල් වත්තක කුණු ගොඩක් තියෙනවනේ. පෙරදෙනි මල්ලත්තේ කුණු ගොඩක් නැද්ද? අමාරුවෙන් හොයන්න කොහෙද තියෙනවා. ඉතින් ඒ වගේ මල් වතු වල කුණු ගොඩවල් හොයන්න එපා. කුණු ගොඩෙත් මල් ගහක් හොයන සමනැල්ලු වෙන්න. අන්න එයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. එතකොට එයාට සතුටෙන් ජීවත් වීමේ හැකියාවත් ලැබෙනවා. මල් ගොඩේ විතරක් නෙමෙයි කුණු ගොඩෙත් එයා හොයනවා. මල් ගහක්. අන්න ඒ වගේ වෙන්න ඕන. ඒක තමයි මහා කාරුණික සාසනේ. ඉතින් බුදුහාමුදුරන් කාලේ ආනන්ද හාමුදුරු පස්ථාන කරන්න ඇවිල්ලා ඉතින් හිටපු ගමන් පැනලා ගියා කෙල්ලෙක් එක්ක. අර රොඩි කුලේ නේද? කෙල්ලෙක් එක්ක පැනලා ගියා. ඔබ ගියා නම් ඵලය යන්න කියලා ඇතෑරේනේ. ආයි කිහිල්ල එක්කන් ආවා. ආයි කිහිල්ල එක්කන් ආපු නිසා 84,000ක් ධර්මස්කන්ධේ 80,000ක්ම මතකයෙන් දේශනා කරේ කවුද? ආනන්ද මහරහතන් වහන්සේ. මගේ නමත් ආනන්ද වෙච්ච එක ආඩම්බරයනේ. වඩාක් වටිනවා ඒක. ඒකනේ මම ඒකම හිතලම මම සන්තෝෂෙන් ගත්තේ. අපේ නායක හමුදුරන්ට කිව්වේ මේ මගේ නමක් අද මෑණින් වහන්සේලාගේ ඒ වගේ නම් වගේ මමත් ඉල්ලුවා. මේ නායක හමුදුරු මට බුද්ධ ශ්‍රාවක කියලා නම දාන්න බැරිද කියලා ඇහුවා. නායක හමුදුරු කියනවා මේ බුද්ධ ශ්‍රාවක කියන්නේ නමක් නෙමෙයි. අපි ඔක්කොම බුද්ධ ශ්‍රාවකයෝ. ඒ නිසා බුද්ධ ශ්‍රාවක කියන්නේ නමක් නෙමෙයි. ඔය එක එක නන්දා ගන්න මේ ලෑස්ති වෙන්න ඕනේ නැහැ. මං හොඳ නමක් හොයලා මම දාන්නම් ඒ නම භාවිතා කරන්න කිව්වා. එහෙමයි කියලා මං ඉතින් අයින් වුණා. ඉතින් නායක හඳුරු හිතලා දාපු නම තමයි මේ නම. මේ නම මං සියන්නේ කායි මහාන වෙලා ඉද්දී මට දාපු නම තමයි ඒ නමට මම ඉතර කැමති නැහැ. ප්‍රේමරතන. ප්‍රේමරතන සායනාංශි කියලා. ඒ නම නැතර මං ආස නැහැ. ඔව්. ඒ නිසා මේ නමට මං හරි ගරු කරන බොහොම හොඳයි ඒක. විවාහාරික නමක් ඒක හොඳයි ආනන්ද. මොකද බුද්ධ ශාසනයේ හරි බබලන මේ වටිනා කියන නාමයක් නිසා. ඉතින් ඒ ආනන්ද හාමුදුරන් වහන්සේගේ අරිහත් වීම හොඳට කල්පනා කරොත් පින්නතුන්ගෙත් මේ නිවන් අවබෝධයට ඒක හේතු කරගන්න පුළුවන්. දැන් බලන්න දිවාරයේ මහන්සි වුණා. සක්මන් කරමින් ධර්මයේ මෙනෙහි කළා. හිඳගෙන ධර්මයේ මෙනෙහි කළා. අවසානයේ මහන්සි වහන්සේ පොඩ්ඩක් සැතපෙන්න කියලා කල්පනා කළා. විවේක ගන්න දෙපා දෙක එසවෙනවත් සමගම ඔළුව කොට්ටේට පතිට වෙන්නත් කලින් ඇලුණාට පස්සේ එක පාරටමයි ධර්ම කරුණ පහළ වුණේ. අරියත්වේ පහළ වුණේ එක පාරටමයි අවදිය සිද්ධ වුණේ. ඒ කියන්නේ දස සංයෝජනයන් ප්‍රහාණය වීම ආරම්භ වුණේ යන්නේ එතෙන්දී. දස සංයෝජනයන් ඉගිලෙන්න පටන් ගත්තා. එහෝ මිගිලෙන්න පටන් ගත්තා. සතර ඉරියව්වෙන් තොරව අරියත්වයට පත් වුණ එකමෝත්තමයන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ. බලන්න අපමණ කැපවීම කළනේ. අපමණ කැපවීම කළා. එහෙනම් පින්නතුනොත් මේක තේරුම් ගන්න අපමණ කැපවීම වෙන්න කරන්න. සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. අටලෝ දහමෙන් නොසැලී ඉන්න අවම සැලීමක් වෙලා හරි නොසැලී ඉන්න හැකියාව ලැබෙනවා. සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. නතේ ගමිස්සන්තේ අපායන් කියන තැනට තමන්ට එන්න පුළුවන්. නියතෝ සම්බෝධි පරායනෝ නියත වශයෙන්ම බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට බෞද්ධයෙක් හැටියට සම්බෝධිය කරාම ගමන් කරන්නේ හැටියට පත් වෙන්න පුළුවන්. මොනතරම් වාග්යක්ද මොනතරම් වාසනාවක්ද පින්නතුනේ. අපායේ දුක මේ තරම් කියලා සම්මත කරන්න පුළුවන්ද? බෑ. අපාය ගියත් එකයි කිය කී සමහර අය ඉන්නවා. ඒ ඇත්ත අපාය ඇත්තටම දුක දන්නේ නැහැ. අපායේ දුක කියා දෙන්න බුදුහාමුදුරු හරි අපූරු වැඩක් කරලා කරන එකක් ගැන පෙන්නවා. හොරෙක් අල්ලගෙන එනවා කිව්වා. උලකින් අනිනවා රත් වෙච්ච උලවල් තියෙනවා තහුලක් කියලා කියන්නේ. උලේ කොන ගිනි අරගෙන තියෙන එක නිසා ඒක දැවෙන උලක්. ඒ උල් වලින් උල් 100 පාරක් අනිනවා කියනවා. වේදනාව කොහොමද කියලා අහනවා. අනේ ස්වාමීනි දරා ගන්න බැරි වේදනාවක් කියනවා. රත් වෙච්ච උලකින් උල් අපේ ඇඟට උල් 100 වතාවක් ඇන්නොත් ඒක දරා ගන්න බෑ. එකක් දරා. එයා ගස් බැඳලා එහෙම තියනවා. ඊට පහුවෙන්ද මැරිලාද කියලා රජතුමා අහනවා එයා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මැරිලා නෑ තාම කියලා. එහෙනම් තව උල් පාරවල් 100ක් අනින්න කියනවා ඇඟට. තවත් උල් පාරවල් 100ක් අර එක එක තුවාල උඩ ආයි වදින්නත් අනිනවා. වේදනාව කොහොමද? තාම බරපතල වේදනාව. තුන්වෙනි දවසෙත් අහනවා ඒ හොරා මැරිලාද කියලා රජ. කියනෝ නෑ රජ තුමා තාම මැරිලා නෑ ඒ හොරා ඉන්නෝ. එහෙනම් තවත් උල් 100ක් අනින්න කියලා මේ කියනවා. ඒ වේදනාව කොහොම වේදනාවක්ද මහණෙනි කියලා අහනවා. එවිට කියනවා ස්වාමීනි මේ වේදනාව වචන වලින් නම් කියලා නිම කරන්න බැරි වෙයි. ඒ තරම් ඒක වේදනාවක් කියනවා. වචන වලින් සීමා කරන්න බෑ කියනවා මේ වේදනාව. අන්න එවිට තමයි බුදුහාමුදුරුවෝ ගල් කැටයක් අරගෙන පෙන්නන්නේ මහණෙනි. මෙන්න මගේ අතේ තියෙන මේ පුංචි ගල් කැටේ වගේ තමයි යා ලැබපු දුක. අපාය දුක. අන්නර ඈතින් පේන හිමවත් පර්වතය වගේ. එතකොට හිතන්නකෝ පින්නතුනි අර දුකයි මේ දුකයි සමාන කරලා ඒ දුක අපාය දුකට සමාන කරාම හිතාගන්න පුළුවන්නේ නේ. අන්න දේවදත්තයන් විඳින දුක දැනට. දේවදත්තයන් විඳින දුක දැනට. ආලන්තරේ පාප කර්මයන් සිදු කරපු අය විඳින දුක. විවිධ තණ්හා ලෝභ මානවලින් හිටපු මිනිස්සු, මහා මිනිස් ඝාතන ආදිය කරපු මිනිස්සු අපාය විඳින දුක. මෙලෝ වශයෙන් ජය ලැබුවා වගේ නෙමෙයි, පරලෝ වශයෙන් ඔවුන් විඳින දුක මහා විලාපයක්, මහා දුකක්. පිටුතුරේ ඒක මේ මනෝ ශරීරයක්, හිතක්, හිතක් විඳින වේදනාවක්, හිතක් විඳින දුකක්. ඒක මහා පුදුම දෙයක්. අන්නේ ගැන හිතලා කටයුතු කරන්න ඕන. මේ ධර්මයේ පිළිසරණ ගත්තොත් ඒ ඇයට මොකද වෙන්නේ? සතර අපායෙන් මිදෙන්න පුළුවන්. එක ධර්ම දේශනාවක් අහනවා කියලා කියන්න පිළිතුරේ අපායේ අවුරුදු ලක්ෂයක් මගහරිනවා කියන වගේ කතාවක්. මගහරිනවා වගේ වැඩක්. අපායේ අවුරුදු ලක්ෂයක් මගහැරෙනවා එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. දූෂ්‍ය වෙලා තිබුණු හිත කොච්චර පිරිසුදු වෙනවද? අපාය පැත්තට නැමිලා තිබිච්ච හිත ලෝකෝත්තර පැත්තට තරහදිය නැමෙනවද නැන්ද? නැවෙනවා. ධර්මයේ පිළිබඳව තිබුණු සැකකුස් නැති වෙනවා. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වෙනවා. බුද්ධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වෙනවා. ආර්ය ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳව ශ්‍රද්ධාව වැඩි වෙනවා. අන්නේ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ තුරුණුවන් කෙරෙහි, බුද්ධ රත්නයේ කෙරෙහි සද්ධා මාත්‍රයක් වේද ඔවුන් අපාය යන්නේ නැහැ කියලා. ඒ නිසා සැබෑකොට අවබෝධාත්මක ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ඒ පැත්තට නැමිලා තියෙන්න ඕන. අසද්ධා පැත්තට නැමිලා හිටියොත්, තුරුණුවන්ට ගරහ ගරහ හිටියොත්, ඔය හොඳට බලන්න තුරුණුවන්ට ගරහන, බැනවදින, නිග්‍රහ කරන මිනිස්සු බෝසත්වරුදු කියලා බලන්න නෑ. අමු බාල පුතජන පාපිෂ්ඨයෝ තුරුණුවන්ට ගරහන්නේ. හොඳට මම බල්ලා තියෙනවා බනින්නේ මේ බෝසත්වරුද, නිවැරදි මිනිස්සුද කියලා බල්ලා තියෙනවා. නෑ, නිග්‍රහ කරන්නේ, නින්දා කරන්නේ, අපහාස කරන්නේ නිවැරදි මිනිස්සු නෙවෙයි. හරියට අර අපේ සමාජය වගේ සාධාරණත්වයේ ඉල්ලලා ඔය කෑ ගහන මිනිස්සු හරිම සාධාරණ මිනිස්සුනේ. හොඳට බලන්න ඒ මිනිස්සු ඊට වඩා ලෝක හොරු. හොඳට බලන්න යන්නේ ඒකයි පින්නතුනේ. යුක්තිය ඉල්ලලා වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු විතර අයුක්ති සහගත මිනිස්සු කොහක්වත් නැහැ. අසාධාරණේ සාධාරණේ ඉල්ලලා අපි යන එන පාර වහගෙන කෑ ගහනවා. එතනම අසාධාරණේනේ නේද? එතනම අසාධාරණේ කරමින් තමයි එයා ඉල්ලන්නේ. ඒකට ඒ මිනිස්සු විතර අසාධාරණ කට්ටියක් තව කොහොමවත් නැහැ. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ඉල්ලමින් කෑ ගහනවා, අනුන්ගේ අයිතිවාසිකම් දීලා වගේ නෑ. ඔවුන් කරන්නේ අනුන්ගේ අයිතිවාසිකම් බිඳලම තමයි තමන්ගේ අයිතිවාසිකම ඉල්ලන්නේ. අන්න ඒකයි සම විටම මේ ප්‍රචණ්ඩත්වය ඇති කරන මිනිස්සයා ළඟත් මහා දූෂ්‍යභාවයක් තියෙනවා. මහා දූෂ්‍යභාවයක් තියෙනවා. ඉතින් ප්‍රඥාව මදිකම වුණොත් ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ප්‍රඥාව වඩා ගත්තොත් දෙලව සැප සලසනවා. දෙලවටම යහපතක් සිද්ධ වෙනවා. දෙලවටම යහපතක් සිද්ධ වෙනවා. එහෙමනම් අපි පුරුදු කරන්න ඕන අනිත්‍යතාවය. අපි පුරුදු කරන්න ඕන අනාත්මතාවය. අපි පුරුදු කරන්න ඕන අවේදිත වේදනාව ඉක්ම වූ ස්වභාවය. ලෝකෝත්තරත්වය පුරුදු කරන්න ඕන. භාවිතා බහුලීකත වඩන්න ඕන. දැන් අපි අනාත්මතාවය කියලා කිව්වට ඒක අමු අනාත්මතාවයක් නෙමෙයි, මහා අනාත්මතාවයක් හැටියට ඉගෙන ගත්තා. තේරුණානේ? අපි කලින් අඳුනගෙන තිබුණේ සාමාන්‍ය අනාත්මතාවය. දැන් අද අපි අඳුනගත්ත එකට මොකද කියන්නේ? මහා අනාත්මතාවය කියලා අපි කියමු ඒකට. අපි කලින් ඉගෙනගෙන තිබුණ අනිත්‍යතාවය අපි අද අඳුනගත් එකට අපි කියමු මහා අනිත්‍යතාවය කියලා. අපි කලින් ඉඳගෙන තිබුණා දුක කියලා එකක්. අද අපි ඉගෙනගත් එකට කියමු මහා දුක්ඛය කියලා. එතකොට අපි මහා අනිත්‍යයත් මහා දුක්ඛත්වයක් මහා අනාත්මත්වයක් අපි ඔන්න අවබෝධ කරගන්නවා. නිවන ශූන්‍යයිද එතකොට? නිවන ශූන්‍යයිද නැද්ද? නිවන ගැන මොකද කියන්නේ? නිවන ශූන්‍යයිද නැද්ද? ශූන්‍යතාවයෙන් අහන්නේ නිවන ශූන්‍යයිද නැද්ද? නිවන තුල මොනවද තියෙනවද? මුකුත්ම නැහැ. එහෙනම් ශූන්‍යයනේ. මොන ශූන්‍යත්වයක්ද තියෙන්නේ? මහා ශූන්‍යත්වයක් එහෙනම් තියෙනවා. හා එහෙනම් පොඩි ශූන්‍යත්වයකුත් තියෙනවා මහා ශූන්‍යත්වයකුත් තියෙනවා. මොකද්ද මේ පොඩි ශූන්‍යත්වය මහා ශූන්‍යත්වය? ශූන්‍යත්ව දෙකක්. දැන් ඔබ හඳුනා ගන්න ශූන්‍යත්වයක් තියෙනවා. ශූන්‍යයි. ශූන්‍යයි කියලා කියන්නේ මොනවද? හිස්. හිස් බව. හිස් බවක් නේ පින්නතුනි. ඔබ හිස් බව තෝරුම් අරගෙන ඉන්න එකද මේ පින්නවන බුදුදහමේ පින්නවන ශූන්‍යත්වය? ඒක නෙමෙයි, මේක නෙමෙයි. ඇත්තටම බුදුදහමෙන් පෙන්වන ශූන්‍යත්වය අඳුනන්නේ නැහැ. තේරුණානේ? ගොඩාක් දෙනෙක් අඳුනන්නේ නැහැ බින්නතුනි. බුදුදහමේ පෙන්වන ශූන්‍යත්වය අඳුනන්නේ නැහැ. ඒ ලෞකිකත්වයේ ඉඳන් දකින ශූන්‍යත්වයක් විතරයි අඳුනන්නේ, සාපේක්ෂිත ශූන්‍යත්වයක්. දැන් අපි මේ ශාලාව මැද මොකද්ද තියෙන්නේ? අවකාශය. ශූන්‍යනේ තියෙන්නේ. පණවන්න මුකුත්ම නැහැනේ නේද? රූපයක්වත් මොකවත් නැහැ. ආන්න ඒක තමයි සාමාන්‍ය ලෝකයා දකින ශූන්‍යත්වය. මෙතන ශූන්‍යයි කියලා අපි කියන්නේ ඇයි? ශූන්‍ය නැති තැනක් දකිමින්. ශූන්‍ය නැති තැනක් දකිමින් මෙතන අපි ශූන්‍යයි කියනවා. අතන ශූන්‍ය නොවු නිසා මෙතන ශූන්‍යයි. අතන එවැනි දෙයක් තිබෙන නිසා මෙතන එවැනි දෙයක් නැති නිසා ශූන්‍යයි. අන්න ඒකට කියනවා සාපේක්ෂිත. සාපේක්ෂිත ශූන්‍යතාවය. එතකොට සාපේක්ෂිත වාදයක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය? නෑනේ. සාපේක්ෂිත නෑ. සාපේක්ෂිත නෑ. සමාන නෑ. සාපේක්ෂිතත් නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වූ ශූන්‍යතාවය අපි දකින්නේ කොහොමද? හඳුනගන්නේ කොහොමද? ඒ ශූන්‍යතාවය මොන වගේද? පින්නතුනි, මාත් ඔය ශූන්‍යතාවයේ ප්‍රශ්නේ හරියට පැටලිලා හිටිය තරුණ භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒ කාලේ. මං හිතාගෙන ඉන්නේ ඉතින් අපි ලොකු තැන්වල මහන වෙලා ඉන්නේ. ඒ නිසා අපි ගොඩාක් ලොකු පොත් කියවල ඉන්නේ. ඒ නිසා අපි තරම් දන්න අය වෙන කොහෙවත් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. නේද? එහෙම හිතෙනවනේ නේ. කාලයක් බණ පොත් කියවගෙන එමේ ඉන්නකොට හිතෙනවා අපි ඔක්කොම දන්නවයි බුද්ධ ශාසනය. අපි නොදන්න දෙයක් තියෙනවයි කියලා හිතෙනවා. ඉතින් මාමත් හිතාගෙන හිටිය මං ශූන්‍යතාවේ හොඳටම දන්නවයි කියලා. ඉතින් මට හම්බුණා ගිහි මහත්තයෙක්. ගිහි මහත්තයෙක් හම්බුණා. මිති අපි තර්කයක් සංවාදයක් කරමින් ඉද්දී කිව්වා. ඊට පස්සේ එයා කියනවා මේ ඔබ වහන්සේ කතා කරන ශූන්‍යතාවය තුළ ශූන්‍යතාවය නෑනේ. මං කිව්වා නැති වෙන විදියක් නෑ. මං කතා කරන්නේ ශූන්‍යතාවයේ පිහිටලා තමයි. කියලා කියන මමත් හරි චන්දියනේ. ඔව් කියනවා අය මමත් නේ කියලා. එහෙම කිව්වා. කිව්වට පස්සේ කිව්වා නෑ නෑ ඔක ඇතුළේ ශූන්‍යතාවය නෑ කිව්වා. නෑ නෑ මම ශූන්‍යතාවය පිළිහිදලා තමයි කියන්නේ මම ශූන්‍යතාවය තමයි ඉන්නේ කිව්වා. ඒ කිව්වා මහා එන මම ප්‍රශ්නයක් අහන්නකෝ මම අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න. ඊට පස්සේ පුටු දෙකක් තියෙනවා. ඔය වගේ ප්ලාස්ටික් පුටු දෙකක් කියලා හිතන්නකෝ. අර පුටු කකුල් හතර ඇතුලේ තියෙන අවකාශයයි මේ පුටු කකුල් හතර ඇතුලේ තියෙන අවකාශයයි දෙකක්ද එකක්ද කියලා ඇහුවා. දැන් ඔයගොල්ලෝ දෙන්න බලන්න උත්තරේ. දෙකක් කියන කට්ටිය අත උස්සන්න. හරි. එකක් කියන අය කට්ටිය අත උස්සන්න. බාත උස්සන්නේ මොකක් හරි වේද දන්නේ නැහැ මොකක්ද වැරදි වේද දන්නේ නැහැ හරි හරි ලැජ්ජාවටපත් වෙන්නේ කමන්නේ තමන්ට හැබැයි දකින්න දර්ශනයෙන් කල්පනා කරලා උත්තරේ දෙන්න ඒ පුඩු කකුල් දෙක අතර තියෙන්නේ දෙකක් දෙකක්ද කියලා දැන් මට දැන් මම හරි හරි ධර්මදරයා වගේ අහන්නේ දැන් මේ මාත්මෙක් අහන්නේ මේ ප්‍රශ්නේ. ඉතින් මම පොඩි හාමුදුරු කෙනෙක් මං ඉගෙන ගන්න ඕන මම සත්‍යවාදී. මට ධර්මයක් කියලා දෙන කෙනෙක්ව යම්කිසි කරුණක් කියලා කෙනෙක් එයා ඇඳලා ඉන්න ඇඳුම මට වැදගත් නැහැ. ඔය ඇත්ත උනත් කමන්නේ මට හරි හරි තර්කානුකූල ධර්මානුකූල යථාර්ථවාදී දියුණු දෙයක් මට කියලා දෙනවා නම් මම ඒක කියලා දෙන්නේ මට මේ ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද ගිහියෙක්ද පැවිද්දෙක්ද කුඩා ළමයෙක්ද කියලා එහෙම මනින්නේ නැහැ. ඒ කාරණේ විතරයි වැදගත්. ඒ කාරණේ හරිනම් හරි කියලා ගරු කරන්න ඕන. හැබැයි හරි වාදිතයි. හැබැයි සත්‍යවාදීය සත්‍යයට ඉඩදෙන සත්‍ය පාගන්නේ නැහැ. කොච්චර තර්ක කළත් ඇත්ත දැක දැක පාගන්නේ නැහැ. සත්‍යවාදී පුජ්‍යලා එහෙමයි. අපිත් එක්ක සංවාද කරන්න ඕන. හැබැයි ඇත්ත දැක දැක පාගන කෙනෙක් එක්ක සංවාද කරන්න මම අපි කැමති නැහැ. හැබැයි ඇත්තට ගරු කරන කෙනෙකුට අපි කැමතියි. දැන් ඔය ඇත්ත දෙන උත්තර දෙක වගේ මමත් ওই දෙකේ පැටළුණා. කල්පනා කරනවා මේ පුටු කකුල් හතර තියෙන අවකාශය එකක්ද දෙකක්ද. ඉතින් මම උපරිමේ ලබා දෙන්න උත්සාහ කරනවා. දැන් ඇත්ත දෙන්නක බලන්න උපරිමේ මම දීපු උත්තරවල ඒකට ගැළපෙයිද බලන්න. එකක් කියන අයවත උස්සන්න. හරි. දෙකක් කියන අයවත උස්සන්න. දැන් අත උස්සන්නේ නැහැ. චුට්ටක් මෙහෙම ගැල්ල වාර දානවා. හරි. පිරිසක් මේක හාමුදුරන්ගෙන් අහගෙන තියෙනවා කලින්. ඒක නිසා ඉතින් ඒකේ එල්ලීලාත් ඉන්නවා ඉතින්. හාමුදුරෝ ඔකට දෙන උත්තරේ මේකයි කියලා දන්න අයත් තියෙනවා. දැන් බලන්න මම ශූන්‍යයි කියලා හිතාගෙන හිටපු දේ දැන් මේ මට පෙන්වන්න හදන්නේ ශූන්‍ය නෑ කියලා. දැන් ඔය ඇත්තොත් ශූන්‍යයි කියලා හිතාගෙන හිටපු පරිසරය ඇතුළේ ශූන්‍ය නෑ කියලා පෙන්වන්න හදන්නේ. දැන් බලන්න දැන් මේකට එකයි කියලා උත්තරේ දුන්නා. එහෙම නැත්නම් දෙකයි කියලා උත්තරේ දුන්නා. දෙකයි කියලා කොහොමද මේ අවකාශ උත්තර දෙන්නේ? අවකාශ එකයිනේ ඔක්කොම හැමතැනම තියෙන. දැන් මේ එතන අවකාශය අතන අවකාශය කියලා අවකාශ දෙකක් නම් කරන්න පුළුවන්ද? ඔබේ ගෙදර තියෙන අවකාශය මේ අවකාශය සම්බන්ධ වූ දෙයක් නෙමෙයිද? අවකාශ දෙකක් බෙදන්න පුළුවන්ද? අවකාශ දෙකක් බෙදන්න බෑනේ. එතකොට ලෝකේ තියෙන්නේ මොකද්ද? එක අවකාශයයි. අන්න පුහුදුන් ඇසට පේන උපරිමය හිස් බව. දෙකයි කිව්වොත් සම්පූර්ණ ෆේල්. ඒ කියන්නේ ටෝටල් එකෙන් ෆේල් සම්පූර්ණ ෆේල්. පොඩ්ඩක්වත් ලඟුරක් නැහැ. එතකොට එකයි කිව්වොත් ජාම බේර ගන්න පුළුවන්. ජාම බේර ගන්න පුළුවන් එකයි කිව්වොත්. ඔව් දැන් ඔන්න දෙකයි එකයි කිව්වොත් ඔන්න යන්තම් ජාම බේර ගත්තා. හරිද? දැන් ඔන්න අවකාශ එකයි. දැන් බලන්න ශූන්‍යයිද? ඇයි ශූන්‍ය නැත්තේ? එකයි. ශූන්‍ය නැත්තේ මොකද? එකයි. හයියෙන් කියන්න බලන්න. ශූන්‍ය නැත්තේයි අවකාශය එකයි. එකයි කියන්නේ මොකද්ද? ඒකකයක්. ඉලක්කමක් නේද එක කියන්නේ? රුපියලට රුපියල් එකයි. වටිනාකමක් නැද්ද? ඉස්සර තිබුණා. දැන් නැහැ. හරිද? එතකොට ඩොලර් එකයි කියන්නේ වටිනාකමක් නැද්ද? රුපියල් 400ක් විතර වටිනවා. වටිනවා. එතකොට එකයි කියන්නේ වටිනාකමක් තියෙන එකක්. එතකොට හිස්ද? එකක් නම් ශූන්‍ය නොවේ. එහෙනම් මේ රටේ, මේ ලංකාවේම, මේ මුළු ලෝකෙම ශූන්‍යයි කියලා අඳුනගෙන තියෙන්නේ ශූන්‍ය නැති දෙයක්. ශූන්‍ය නැති දෙයක් තමයි ශූන්‍යය කියලා අඳුනගෙන තියෙන්නේ. මේ ශූන්‍යතාවයේ සංඥාවෙන් ගන්නවා, සංකාර කරනවා, විඥාණයට ගන්නවා, නාම රූප බවට පත් කරගන්නවා, සලායතන වලට මේක එකතු කරගෙන පංච උපාදාන ස්කන්ධයට මේ ඒක මේ ශූන්‍යතාවය වැටෙනවද නැද්ද? වැටෙනවා. අන්න එහෙනම් ශූන්‍ය නැහැ. ශූන්‍ය නැහැ පින්නතුනි, ශූන්‍ය නැහැ. ඔව් ශූන්‍ය නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා සැබෑ ශූන්‍යත්වය. එහෙමනම් මට එදා වැටහුණා මම ශූන්‍යයි කියලා හිත හිතා හිටපු දේ ශූන්‍ය නැහැ කියලා මගේ පණ්ඩිතකම ඉවර වුණා. පණ්ඩිතකම ඉවරලා චූටි ලැජ්ජාවකුත් ඇවිල්ලා, හැබැයි මට උත්තරේ දෙන්න කලින් මම උත්තරේ පිළිගත්ත, තේරුම් ගත්තා. ඊට පස්සේ දෙකයි මං එකයි කියලා උත්තරේ දුන්නේ පින්නතුනේ. ජාම් බේරගත්තා. එකයි කියලා උත්තරේ දීලා දුන්නට පස්සේ දැන් මම hina වෙලා බලනවා එතුමන් මගේ දිහා. මුකුළු hinaවක් තියෙනවා එතුමට. මේ hinaවක් දැහලා මගේ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මං ඔළුව අනලා කිව්වා. ශූන්‍ය නැහැ. එතකොට මගෙන් ඇහුවා ශූන්‍යද? මන් තේරුම් අරන් ඉවරයි. මේ කනට කටට උත්තර දෙන්න ඕනේ නැහැ වචනවලින්. හිනා වෙනකොට තේරුම් අරන් ඉවරයි. හිනා වෙන්න ලෑස්ති වෙනකොට මන් තේරුම් අරන් ඉවරයි. උත්තරේ දීපු ගමන් උත්තරේ මට තේරුණා වැරදි කියලා. ඉතින් වැරදුනානේ කොහොම හරි ඉතින්. ඉතින් මං අන්න එදා තමයි මම ඉගෙන ගත්තේ. එතුමන්ගෙන් තමයි ඉගෙන ගත්තේ අවකාශය ශූන්‍ය නෑ කියලාද. ඒක මට ජීවිතේ දහම දකින්න තරුවක් වගේ, දිදුලන මැණිකක් වගේ එළිය එළිය කිව්ව පාර කිව්ව පින්නතුනේ. මෙන්න අභියෝගාත්මක ධර්මයක් තියෙනවා, දහමක් තියෙනවා කියලා මම සොයාගෙන සොයාගෙන යන්න පටන් ගත්තා. අන්න ඒ වගේ අභියෝගාත්මක දෙයක් අපිට ප්‍රකාශ කරන අයට තමයි අපි කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. එහෙම නැතුව වටාතු කොලාතු ගහගෙන ඉවර වෙලා මේ ලොකු කමට මොනවා හරි දෙයක් ඇහුවම පඬිතකම් කතා කරන්නේ නැතුව යනවන්න කියන කට්ටිය නෙවෙයි. ඈ එහෙම ලොකුකම මවාගෙන ඉන්න අය නෙමෙයි අපිට අපිට මේ ධර්මයේදී ලොකු අන්න අර වගේ ධර්ම කරුණ අපිට දෙන අය. එහෙම නැත්නම් ඉතින් මම ලොක්ක කියලා ඉන්න පුළුවන් නේද? පොටු වල තමන් ලොක්ක කියලා හිතලා තනියෙන්ම තමන් හිතාගෙන ඉන්නවා. එච්චරයි. ලෝක මිනිස්සු ලොක්කෙක් ඇඩියට බාරගන්නේ. තමන්ම හිතන් ඉන්න තනියෙන් ලොක්ක කියලා. ඒක මානසික රෝගයක්. මානසික රෝගයක් වෙන්නතුනේ. අදිමානයක් ඒක. තමා කෙරෙහි තියෙන අධිමානයක්. අපි කවුරුවත් වෙන්න ඕනේ නැහැ. කිසිවෙක් වෙන්න ඕනේ නැහැ. අපි හැම තිස්සෙම පින්නතුනේ එක එක තැන්වලදී කුඩා වෙනවා, මහත් වෙනවා, පොඩි වෙනවා, උගත් වෙනවා, නූගත් වෙනවා. විවිධ තැන්හි විවිධ කාර්යයන්හි එකම සමානව කාටවත් ඉන්න බෑ පින්නතුනේ. එකම සමානව ඉන්න බෑ. අපි නොදන්න දේවල් තියෙනවා. නොදන්න දේ ඉගෙන ගන්නකොට අපි ගුරු මේ ශිෂ්‍යෙක් වෙනවා. එමනම් පින්නතුනේ සම්මතය තුළ ඒකකයක් පනවන තැන ශූන්‍ය නෑ. දැන් ඔබට මහා ශූන්‍යතාවය තේරෙනවද? නුවණට වැටහෙනවද? නුවණට පේනවද? සිතට පේනවද ඒක? දැනෙනවද ඒක? බලන් ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන සංසුන්ව. මහා ශූන්‍යතාවය
හොඳයි පින්නතුනි සාදු. මයද නිගිනිපුර පන්සලොස්සක පොහෝ දවසේ ධර්ම දේශනා භාවනා වැඩසටහන අපි මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නිකිනිපුර පසළොස්වක පොහෝ දවසේ අද දින ධර්ම දේශනා දායකත්වය සිහිපත් කිරීමයි. පොහෝ දින ධර්ම දේශනා දායකත්වය දන්නු ලබන්නේ කේම් අජිත් ධම්මික කුලතුංග පින්වත් මහතා, සංජීවනී රාජපක්ෂ මහත්මිය ඇතුළු දරුවන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්නතුන්. අරමුණු බවට පත්වන්නේ ආරේ බිසෝමැණිකේ පින්වත් මාතාවගේ සසර ගමන සුගතිගාමී වීමට පිණිස, සසරේ යහපත් උප්පත්ති භාවයන් ලැබීම පිණිස උතුම් කල්යාණ මිත්‍රත්වය සද්ධර්මය ලැබිලා ප්‍රාර්ථනා බෝධීන් සසර දුකින් අත මිදී උතුම් වූ නිර්වාණ සම්පත අවබෝධ කරගනිත්වා කියන උතුම් මෙත් ප්‍රාර්ථනා. ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයට පිණී සිටින දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට තුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. උසස් ප්‍රතිඵල ලබා ගැනීමට සද්ධර්ම ආශිර්වාදයත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම මිය පරලෝ යන්නට යෙදුණු ඥාති මිත්‍රාදීන්ගේ හැම දෙනාගේම භවගමන සුගතිගාමී වේවා, සැපවත් වේවා කියලා ප්‍රාර්ථනාවත්, ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් පැමිණ සිටින සෑම සිළු දෙනාටමත්, රටවාසී ලෝකවාසී සද්ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් වහවහා ආයුරාරෝග්‍ය සැප වර්ධනයත්, ආයුරාරෝග්‍ය සැප වර්ධනයත්, නිරෝගී සම්පත් ඇතුළු සද්ධර්ම අවබෝධයත් සැලසේවා කියන ප්‍රාර්ථනා ඇතුව අද දවසේ දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ KM අජිත් ධම්මික කුලතුංග පින්වත් මහත්මා, සංජීවනී රාජපක්ෂ මහත්මිය ඇතුළු ඒ දරු පිරිස, ඒ හැම දෙනාගේම උත්තුංග සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදරයෙන්.